పిల్లాడు గారు, నలిన్ భండార్ మంత్రిత్వమా?
కలు గారు, మూడు రాష్ట్రుడు అపే మంత్రిత్వమాగే అవసరాయి. విశేషం సుగద్దాస జాతిక క్రీడా సంకీర్ణ అధికారి సంశోధన పిలిబందో కథాకరణ విలావే వచన స్వల్పయాక్ కథాకరణ లభ్యమ ఎన సతుట్టున. ఎవగేమ గారు మూడు రాష్ట్రుడు మంత్రిత్వమని అద మంగ్ పార్లమెంతులలో అదట హరేటం అవుదు హతరాక్. ఇది అవుదు హతరాక్ గీతన మట మే పార్లమెంతు అమతండ లభ్యమ సతుటక్ వినవా. ఇది అప్పే అగమెత్తు అవురుదు హతలియాక్ వగే దీర్ఘ దేశపాలన గమన గీయ కినే. ఇది మమత్ అవురుదు హతరాక్ మే పార్లమెంతుయే వార దెకక్ నియోజన కరణ లభ్యమ గన మన సతుటు వినవా.
తా బిందువక్ కోన హెన
బిందువక్ కోన అడుమగాన ఇస్సరహట ఎకక్వత్ దాగన్న
బడు అపి శుభ పతనవ.
విశేషం సుగద్దాస క్రీడాంగణే గన కథాకరద్ది గారు మునాసు మంత్రితుమని అప్పుడు బరపతల ప్రశ్న కీపయాక్ తీనో ఎక తమై సుగద్దాస వియే సుగద్దాస క్రీడా మత్తుమా కాలమే అదపు క్రీడా పిటియ అద తవదురటత్ అప్పుడు నవీకరణే కర్లా మేక వెనువే మూదాల్ యోదల మేక మొన్న మట్ట మటద గండ పులువం కిన కారణి మంగితన్న అపే క్రీడా మత్తుమా మితన ఎన్నోద బంద కెసేవితత్ అప్పుడు అంతర్జాతీయ తరగవళ్యాక్ ప్రవర్తిమట పులువన్ తత్వయాక్ మే క్రీడా పిటియ దెన్ నే. అప్పుడు దాన్న పహుగ్య రాజపక్స మత్తుమాగే కాలే మేకే కృత్రిమ దావన పతయాక్ కదండ రూపాయలు మిలియన్ ఎకసీ దహయాక్ మట మతక విధియట మమ్మ మే మతకేం కానీ నివేదినాంగ ఎక నివేదియుతుయి రూపాయలు మిలియన్ ఎకసీ దహయాక్ వగే దవంత ముదలక్ వేదం కర్లా అడుమగానే ఎక్క తరంగయాక్ ఎక దావన తరంగయాక్ తీయండ పులువంక మత్తి ఉన్నాయి మే దావన పతయ ఇతమ అసార్థక దావన పతయకునా కిసుదు ప్రమతియకిన తొరవ కిసుదు పిలిగత హకి క్రమవేదయకిన తొరవ పిలిగత హకి సమాగముకట నిమే కొంత్రాత్వ పేరుయి. ఏ హరహ ఏ దరపు మిలియన్ ఎకసీ దహాయ వాతురగియా దీని తవదురటత్ మట గటలు తీయనవా అప్పుడు అంతర్జాతిక క్రీడా పిటియక అవశ్యతవే తీనా మీ రటట అవి అంతర్జాతిక క్రీడా పిటియకట దక్వాగని అండ పులువం మట్టమక తత్వయాక్ మే క్రీడా పిటియట తీయదు కిన కారణ ఎన్ని సభమ గారు క్రీడామత్వమాగే అపే నియోజ్యమత్వం అన ఎన్నో నవత మేగన అవధాని ముఖరండి కిన ఆదరణీయ ఇల్లీమ కరణో. విశేషం మేవాగే అపి విపక్షే దీని ఇతర కథాకరపు కారణయాక్ తమై సుగద్దాస క్రీడాంగని ఏ కాప ఏ కృత్రిమ దావన పతయ అతిరీమ సందహా గత్తు టెండర్ పటిపాటియ సహా ఏ అసార్థక వ్యాపృతి సందహా ముఖద్దు ఉనేకిన కారణి దెన్ అద అర కొమిషన్ మే కొమిషన్ దానో ఏవగే మమ కేనవా సుగద్దాస కృత్రిమ దావన పత టెండర్ ఎక సంబంధవత్ జనాధిపతి కొమిషమక్ దాండ ఓణ ముఖద మేక మహాదూషణ యాక్ వచ్చి తన వ్యాపృతి అక్కర్లా ఎక్కదు తరంగ్యాక్ పాతాండ బరువ మే కృత్రిమ దావన పతే అసార్థక ఉన్ను విధి అవి దెక్క మాధ్యతులకి వార్తాకర మేక గెలవిలా కడిలా బిందిల గీ ఆకార అవి దెక్క పొడిగా నక్నమే రూపాయలు బిలియన్ ఎకసీ దహయా మే జనతాకి సల్లి ఎనిసా మమ్మ కియనవా గారు జనాధిపతి మాట మే యహపాలన ఆండు ఎంతమై దాని జనాధిపతి కమిషన్ దాలా మే యహపాలన ఆండుమ మెతి అమతురు గిడల మే వగే ప్రశ్న కరాన్ని ఇక హొందాయి ఇక యహపాలన ప్రతిపత్యాక్ అపే రటే జనతా బలాపరుతున్నదాక్ అపే రటే జనతా జనవారట చందదుండి మీ కటయుత్తట తే వగేమ అపి దగిన దవసగానే దేహపాలన ఆండువే మే కటయుత్తారా జనతా జనాధిపతి కమిషన్ నిలదారి మెతి అమతురు మనోవాద కియాన్ని మనోదహన ప్రశ్న గినక వివృత్తో మాధ్యతుల ప్రచార వేణో మాధ్యత మేమట అండ పుల్వ తీక హొందాయి ఏ వగేమ మే పహుగే కాలే మే సుగద్దాస క్రీడాంగణే హదద్ది ఉను మే మహాదూషణే జనతా ముదాల్ అపతయామ గణత్ జనాధిపతి కమిషన్ దాండ ఉన కినక మమ్మేస్తాయి మతక్కర్ణం తే వగేమ తవత్ కారణ్యాఖ్యాండ ఉన అప్పుడు తెలంగాణ లేపున క్రీడా అమాత్యాస మగిన్ మిలియన్ గాన క్వేకర్లా ఓటర్స్ ఎడ్జ్ ఇడమే వెడిపిటియా హదండ ఉత్సాహకరణ ఒక కారణి ఇది అపే క్రీడా గణన అపే రట్టే తీయనో గర్వ క్రీడా అమిత్తుమాగే మా అహండ అమతి నియోజ్య అమిత్తుమాగే అహండ కమతి వెడి వెడితబీమే క్రీడా కరణ క్రీడకు కీదనిద్ద లంకా ఇన్ని ఏ క్రీడకే కొచ్చర పరిశాధన మట్టమట గీయాయది ఏ ఇన్న క్రీడా సంఖ్యావట మెచ్చర ముదలక్ వేదాం కల అలుతెం వెడిపిటియా హదీమే అవశ్యతవ్యాక్ తీయనవా అద మే క్రీడావట అత ఇత దిండరాం మెతన విశాల మీద వేదకల్లా వెడిపిటియా కదన్నతు අපිට වැලිසර නාවික හමුදා මුලස්ථාන වගේම පලාගොඩ යුද හමුදා මුලස්ථාන වෙඩිපිටි තියෙනවා. අපිට මේවා සංවර්ධනය කරන්න පුළුවන් ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන විදිහට මේ වෙඩිතැබීමේ ක්‍රීඩාවේ නියල වෙන අයට ගැලපෙන විදිහට. විශේෂයෙන් අපි දන්නවා මේ වෙඩිතැබීමේ ක්‍රීඩාවේ වැඩිපුර ඉන්නේ ත්‍රිවිධ හමුදාවල ඒ වගේම පොලිසිය නියෝජනය කරන ක්‍රීඩක. එහෙනම් අපිට වැලිසරත් පනාගොඩත් මේ වෙඩි පිටියට විදං කරන මුදල් ඒ දෙකට විදං කරලා ඒතන් සංවර්ධනය කරන්න පුළුවන් වුණොත් මම හිතන්නේ මේ වෝටර්ස් එජ් එකේ අලුතෙන් වෙඩි පිටියක් හදනවට වඩා ඒක ප්‍රායෝගික වෙයි. ඒක මම හිතන්නේ වඩා ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ වගේම අපි දන්නවා දියගම ක්‍රීඩා සංකීර්ණය අපි පිළිගන්නවා මේක සංවර්ධනය කළ යුතු එකක්. මම හිතනවා අර සුගතදාස ක්‍රීඩාංගණය සංවර්ධනය කරනවට වඩා මම කියන්නේ සුගතදාස ක්‍රීඩාංගණය වහලා දාන්න කියලා. ඒකේ අපි දන්නවා ඒකේ ගෘහස්ථ ක්‍රීඩාංගණය ඒ යම් යම් සංවර්ධනය කළ යුතු අංග තියෙනවා. හැබැයි විශාල මුදලක් වියදම් කරලා ජාත්‍යන්තර මට්ටමට ගන්න පුළුවන් තත්ත්වයක මෙතන නැහැ කියන එකයි මම කිව්වේ. හැබැයි දියගම ක්‍රීඩාංගණය එහෙම නෙමෙයි අපිට ජාත්‍යන්තර මට්ටමට ගන්න පුළුවන් මුදල් වියදම් කරාට කමක් නැති ක්‍රීඩාංගණයක්. හැබැයි මෙතන සැලසුම් සකස් වෙන්න ඕනේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටි පිළිබඳව දැනුමක් තියෙන විද්වතුන් තාක්ෂණවේදීන් ඉංජිනේරුවරුන් පළපුරුදු මේ ශේෂ්‍රයේ ප්‍රවීණයන්ගේ අනුදැනුම මතයි මේක සැලසුම් හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් නැතුව මේ කොන්ත්‍රාත්කරුවන්ගේ අවශ්‍යතාවයට නෙමෙයි කියන එක කියන්න ඕන. මොකද යම් යම් තොරතුරු තියෙනවා. මම හිතන්නේ මේක මගේ 100%ක් මම කියන්නේ නැහැ මේ තොරතුරු නිවැරදි කියලා. යම් යම් අපිට ආරංචි වෙලා තියෙනවා මේ කොන්ත්‍රාත්කරුවන්ගේ වුණාට තමයි මෙතන සැලසුම් කරන්න කියන කාරණේ. ඒ නිසා මම හිතනවා ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් විදියට ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟවල නියැලලා ජයග්‍රහණය ලැබපු ක්‍රීඩකෙක් විදියට අපි ඒ සැලසුම් හදන්න ඕනේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා කියන කාරණේ. ඒ වගේම අපි දන්නවා අද ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා නොකරම් බෑ. අද ක්‍රීඩා ඇමතුමත් හිටියා. ඒ වගේම අපේ ක්‍රිකට් සංගමේ සභාපතිතුමා ගරු අපේ නියෝජ්‍ය කතානායකතුමත් උදේ හිටියා. නමුත් අපි ක්‍රිකට් ක්‍රීඩාව ගැන නම් සෑහීමටපත් වෙන්න බෑ. පසුගිය කාලේ මම දන්නේ කාගේ වරදින්ද කියලා කාගේ හෝ වරදින් ක්‍රිකට් ක්‍රීඩාව එන්න එන්න වලපල්ලට ගිහිලා තියෙනවා. එන්න වලපල්ලට ගිහිලා තියෙනවා. ඉතින් අපි මේ රට ලෝකයේ ඉදිරියේ ඔසවලා තියන්න බබලවන්න ජනප්‍රිය වෙන්න ප්‍රසිද්ධ වෙන්න ශ්‍රී ලංකාව කියන රට ගැන ලෝකේ පුරා කතා වෙන්න හේතුණු කරුණකාපන කාරණා කිහිපයක් අතර මේ ක්‍රිකට් ක්‍රීඩාවත් ප්‍රධාන කාරණයක්. 1982 මට මතක විදියට ගරු ගාමිණී සානක මැතිතුමා මුල් වෙලා මුලින්ම අපිට ටෙස්ට් වරම් ලැබුණා. 80 දශකයේ අපිට ඉතාම අපහසු දශකයක් වුණා. අපේ ක්‍රීඩකයෝ බොහොම අමාරුවෙන් ක්‍රීඩා කරේ. දැන් වගේ වෘත්තීය ක්‍රීඩකයෝ හිටියේ නැහැ, මුදල් ගෙවපු ක්‍රීඩකයෝ හිටියේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ නියලුණේ 80 දශකයේ ක්‍රීඩකයෝ. අපි 90 දශකයට එනකොට අර්ජුන රණතුංගල අරවින්ද සිල්වල මහානාමල ගුරුසිංහල මේ කණ්ඩායම දිනෙන් දින ඉස්සරහට අරගෙන ගියා. 96 ලෝක කුසලානේ අපේ රටට හිමි කරලා දෙන්න පුළුවන් තත්වෙට අර්ජුන රණතුංග අපේ වර්තමාන ඇමතුමා අපේ නායකයා විදියට අපිට පුළුවන් වුණා. එතනින් පස්සේ අපේ රටේ ක්‍රීඩකයින්ට ඉතාම හොඳ කාලයක් ලැබුණා. අපේ රටේ ක්‍රීඩාව ඉතාම වේගෙන් ප්‍රචලිත වෙන්න ගත්තා.
තව විනාඩියක් තිබෙනවා ඔබතුමා.
ඔව් මට බොහොම ස්තුතියි. ඒ නිසා එහෙම ඉදිරියට ආපු ක්‍රීඩාව අද ආපස්සට ගිහිලා තියෙනවා. තේන අපි බලන්න ඕන කොතනද මේ වරද වෙලා තියෙන්නේ කියලා. කාගෙද මේ වරද වෙලා තියෙන්නේ කියලා. ඒක අපි නිවැරදි කරුවොත් මම හිතන්නේ අපේ දක්ෂ ක්‍රීඩකයෝ නැතුව නෙමෙයි අධ්‍යක්ෂකම් තියෙන ක්‍රීඩකයෝ නැතුව නෙමෙයි මේ ශේෂ්‍රයේ ප්‍රවීණයෝ නැතුව නෙවෙයි ඒ අය යොදාගෙන අපි හරි වැඩපිළිවෙළක් සකස් කරොත් මං හිතනවා ක්‍රිකට් ක්‍රීඩාව නැවත 90 දශකේ තිබුණු ඒ ස්වර්ණමය යුගය කරා අපිට ගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මං ක්‍රීඩා මැතිතුමාගේ අවධානය සඳහා යොමු කරනවා. ඒ වගේම කියන්න ඕන අද මේ කොමිෂන් ගැන කතා වුණා කතා වෙනවා. දැන් මම ඉස්සල්ලා කිව්වා සුගතදාස ක්‍රීඩාංගනේ කෘතිම දාවන පතේටත් කොමිෂන් එකක් පවත්වන්න කියලා. දැන් අපි දැක්කාද විපක්ෂයත් කියනවා මේ කොමිෂන් හොඳයි කියලා. හැබැයි මේ කොමිෂන් තව දුරටත් ශක්තිමත් කරන්න ඕන. දැන් වර්තමාන යහපාලන ආණ්ඩුවේ
කටයුතු වලට කොමිෂන් දානවා වගේම පහුගිය කාලේ හෙලි නොවුණු දේවල් තියෙනවා. තාම ඉස්මතු කරගන්න බැරුවගේ දේවල් තියෙනවා. දැන් මල්වානේ ඉඩම පැහැදිලිවම දන්නවා ගේ කවුද හැදුවේ කියලා. බාසුන්න හැ කියනවා කවුද මුල්ගල තියන්න ආවේ කියලා. කවුද කිරියුතුරෙව්වේ කියලා. කවුද සැලසුම හදන්න උපදෙස් දුන්නේ කියලා. සේරම පැහැදිලිවම එප්පු වෙලා තියෙනවා මේ මල්වානේ ඉඩම කාගේද කියන කාරණේ. හැබැයි එතෙන්ට ගිහිල්ලා කියනවා අනේ මගේ නෙමෙයි කියලා. ඉතින් එහෙම බේරෙන්න දෙන්න බෑ මල්වාන ඊටම සම්බන්ධව. ඒ වගේම තමයි අනිත් ඒවා. ඒක තමයි මල්වාන ඊටමවත් අපි කොමිෂන් දාන්න ඕන. ඒ වගේ විතරක් නෙමෙයි. ක්‍රිස් ගනුදෙනුව. ඒ වගේ තමයි මිලියන 90ක මිලියන 90ක මට මතකද වීදම් කරලා හදපු අර දෙමව්පියන්ට කෝටි 18ක් වීදම් කරලා හදපු හම්බන්තොට මාපිය සොහන. ඒ වගේම තමයි මට තත්පරයක් දෙන්න. ඒ වගේම තමයි මික් ගනුදෙනු. ඒ වගේ ගනුදෙනු ගණනාවක් පහුගිය කාලේ වුණා. CSN එක ඔය අර පුහුල් හොරා කරෙන් දන්නේ ඔය කට්ටිය තමයි. CSN එක සම්බන්ධව දැන් කොමිෂන් දාන්න ඕන. ඒ නිසා අපි කියන්නේ අපි ඒ කියන්නේ මේ සෑම දෙයකටම විරුද්ධව කොමිෂන් දාන්න ඕන. මම කියන්නේ බරළු කවපුවට අරවට මේවට පොඩි පොඩි ඒවට කොමිෂන් දාන්න කියලා. ඒ නිසා මේ ප්‍රධාන ගනුදෙනු සම්බන්ධව
දැන් අවසන් කරන්න.
මේ කොමිෂන් දාලා මේ ජනතාව ඉදිරියේ මේ පහුගිය කාලේ හොරකම් කරපු මිනී මරපු මංකොල්ල කාපු හොඳ හොරු ටික කම්බ හොරු ටික
හොඳයි.
දැන් වීරෝ වෙලා තිනෝ. දැන් වීරෝ වෙලා තිනෝ. ඒ නිසා අපි පැහැදිලිවම ජනාධිපතිතුමා නගමැතිතුමාට කියනවා මේ හැම දෙයක් සම්බන්ධව කොමිෂන් පත් කරලා ජනතාව ඉදිරියේ මේ කට්ටියන්ව නිර්වත් කරන්න සැබෑව හෙලිදැරිව කරන්න අවස්ථාව උදා කරලා දෙන්න කියලා.
බොහොම ස්තුතියි. ඔනබල ඩග්ලස් දේවානන්ද
මන්ත්‍රී සභාවලක තලංග මදාගෙන ගෞරව උරුපිනරවකලේ 1999 ஆண்டின் பைனேளாம் இலக்க சுகததாச தேசிய விளையாட்டுகள் கட்டிட தொகுதி அதிகார சபை சட்டத்தினை திருத்துவதற்காக கொண்டு வரப்பட்டுள்ள சட்டமூலத்தின் விதிவு பெயரினை திருத்துவதற்காகவும் முதன்மை சட்டவாக்கத்தில் 2A எனும் புதிய பிரிவினை உட்புகுத்துவதற்காகவும் 3, 4, 5 பிரிவுகளை திருத்துவதற்காகவும் அத்துடன் முதன்மை சட்டவாக்கத்தின் அட்டவணையை திருத்துவதற்காகவும் முதன்மை சட்டம் ஆக்கப்பட்டு ஏறத்தாழ 18 வருடங்களின் பின்னர் இச்சபையில் சமர்ப்பிக்கப்படுவது பாராட்டப்பட வேண்டிய விடயமாகும். சுகததாச தேசிய விளையாட்டு கட்டிட தொகுதியானது மறைந்த ஜனாதிபதி பிரேமதாச அவர்களின் காலத்தில் மீள் நிர்மாணிக்கப்பட்ட பிறகு தேசிய ரீதியாக விளையாட்டுத்துறையில் ஒரு புதிய உத்வேகம் ஏற்பட்டது. விளையாட்டுத்துறையில் சுகததாச தேசிய விளையாட்டரங்கின் பங்களிப்பு பாராட்டப்படக்கூடிய ஒன்றாக இருந்ததுடன் விளையாட்டுத்துறை வளர்ச்சிக்காக மறைந்த ஜனாதிபதி பிரேமதாச அவர்களின் வழிகாட்டலை இந்த சந்தர்ப்பத்தில் இங்கு நினைவு கூறுவது பொருத்தமானதாகும். விளையாட்டுத்துறையின் பங்களிப்பு பல்துறை சார்ந்ததாகும். விளையாட்டின் மூலம் உடலுள்ள ஆரோக்கியமான இளைஞர் யுவதிகளையும் ஏனியோரையும் உருவாக்க முடியும். இது மட்டுமல்ல வெற்றி தோல்விகளை வைராக்கிய உணர்வோடு அன்றி நல்ல உளப்பண்புகளுடன் சமமாக மதிக்கின்ற விழுமியங்களை இளைஞர் யுவதிகளுடைய உள்ளத்தில் விதைக்க வழிவகுக்கின்றது. தவிரவும் பல்லின சமுதாயம் வாழ்கின்ற நமது நாட்டில் விளையாட்டின் மூலம் சமூக இணக்கப்பாட்டையும் சமாதானத்தையும் கட்டியெழுப்ப முடியும். யுத்த காலத்தின் போது கூட நாங்கள் வடக்கிலும் தெற்கிலும் இன உறவை ஏற்படுத்துவதற்காக தேசிய மட்டத்திலான விளையாட்டுப் போட்டிகளில் பங்கு பெற்றுவதற்காக வடக்கில் உள்ள விளையாட்டு வீரர்களையும் வீராங்கனைகளையும் கடல் மார்க்கமாக கப்பலில் அழைத்து வந்து பங்கு பெறச் செய்தோம். இதனூடாக தேசிய நல்லிணக்கத்திற்கான பாதைகளையும் கதவுகளையும் நாமே திறந்து வைத்தோம். யுத்த அழுத்தத்தில் மூழ்கி கிடந்த எங்களது இளைஞர் யுவதிகள் அந்த அழுத்தத்திலிருந்து விடுவித்து தென்னிலங்கை மக்களுடன் சமத்துவ உறவுகளை வலுப்படுத்தக்கூடியதாக வழிகாட்டினோம். ஆனால் இன்று வடமாகாணத்தில் நடப்பது என்ன? அங்கு முறையான விளையாட்டு பயிற்சிகளை பெற்றுக் கொடுப்பதற்கோ அதற்கான மூல வளங்களையும் ஏற்படுத்தி கொடுப்பதற்கோ பொருத்தமான நடவடிக்கைகளை முன்னெடுப்பதற்கு உரிய தலைமைத்துவம் இல்லாத நிலையே காணப்படுகின்றது. வடக்கு மாகாணத்தில் விளையாட்டுத்துறையை வளர்த்தெடுக்கும் முயற்சியானது அக்கறையும் ஆற்றலும் இல்லாதவர்களின் அசம்பந்த போக்கினால் உணங்கி போய்கொண்டிருக்கின்றது. தேசிய ரீதியாக விளையாட்டுத்துறையை அபிவிருத்தி செய்வதற்கு வேண்டிய கட்டமைப்புகள் மாவட்ட மற்றும் மாகாண ரீதியாகவும் ஊக்கப்படுத்த வேண்டியது முக்கியமானதொன்றாகும். இலங்கையில் குறிப்பாக வடக்கு கிழக்கில் வாழுகின்ற அனைத்து இளைஞர் ஜோதிகளையும் சகல துறை விளையாட்டு வீரர்களாக பயிற்றுவிப்பதற்கு தேவையான அனைத்து கட்டமைப்புகளையும் ஏற்படுத்த வேண்டும். இந்த சந்தர்ப்பத்தில் யாழ்ப்பாணத்தில் அமைந்துள்ள துறையப்பா விளையாட்டரங்கினை பற்றியும் பேச விரும்புகின்றேன். 2015 ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களும் இந்திய பிரதமர் மோடி அவர்களும் துறையப்பா விளையாட்டரங்கை புனரமைப்பதற்காக இந்திய அரசு 145 மில்லியன் ரூபாய் செலவில் ஆரம்பித்து வைத்தார்கள். இதற்காக இந்திய பிரதமர் மோடி அவர்களுக்கும் ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களுக்கும் வடக்கு மக்கள் சார்பாக நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன். அதேவேளை ஜால் துறையப்பா விளையாட்டு அரங்கானது மேலும் பல்வேறு விளையாட்டுகளுக்கான கட்டமைப்புகளையும் வசதிகளையும் ஏற்படுத்தி சுகததாச விளையாட்டு அரங்கிற்கு நிகராக வடக்கில் துறையப்பா விளையாட்டரங்கம் மேம்பாடு செய்து அபிவிருத்தி செய்யப்பட வேண்டும். இந்நோக்கத்தை அடைவதற்காக யாழ்ப்பாண துறையப்பா விளையாட்டரங்கிற்காகவும் ஒரு அதிகார சபை அமைத்து அதை அபிவிருத்தி செய்யுமாறு கௌரவ விளையாட்டுத்துறை அமைச்சரையும் அதனுடைய பிரதி அமைச்சரையும் மிகவும் வினயமாக கேட்டுக்கொள்கின்றேன். இந்த சந்தர்ப்பத்தில் சர்வதேச தரத்திலான கிளிநொச்சி விளையாட்டரங்கொன்றை கிளிநொச்சியில் அமைப்பதற்கான முன்னே அரசாங்கத்தினால் 325 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கீடு செய்யப்பட்டு பணிகளும் ஆரம்பிக்கப்பட்டன. 2015 நிறைவடையும் என எதிர்பார்க்கப்பட்ட போதிலும் இச்செயற்திட்டம் இன்னமும் துரவஷ்டவசமாக பூரணப்படுத்தப்படவில்லை. இச்செயற்திட்டம் திட்டமிட்டபடி பூரணப்படுத்தப்பட்டிருந்தால் வடக்கின் இளைஞர்களும் யுவதிகளும் தமது விளையாட்டு திறமைகளை மேலும் வளர்த்தெடுத்திருந்திருப்பார்கள். வடக்கில் உள்ள இளைஞர்களும் யுவதிகளும் புனர்வாழ்வு அளிக்கப்பட்டவர்களும் சமூகத்திற்கு பயன்பாடுள்ள வெற்றிடங்களும் செயற்திட்டங்களிலும் வணிகம் மற்றும் தொழில் முயற்சிகளிலும் விளையாட்டுத் துறைகளிலும் ஈடுபடுவதற்கு உரிய வாய்ப்பு ஏற்படுத்தி கொடுக்கப்பட வேண்டும். இந்த உயரிய நோக்கத்தை அடைந்து கொள்வதற்காக அரசாங்கமும் விளையாட்டுத்துறை அமைச்சும் ஆதரவு நல்க வேண்டும். அடுத்ததாக 1957 48வது இலக்க மோட்டார் போக்குவரத்து சட்டத்தினால் நிறுவப்பட்ட போக்குவரத்து சபையின் பணிப்பாளர் சபையின் தீர்மானத்துக்கு அமைவாக ஜெர்மன் தொழில்நுட்ப பயிற்சி நிர்வாகம் ஆரம்பிக்கப்பட்டது. இதன் பிற்பாடு மேற்குறித்து 1957 48வது இலக்க மோட்டார் போக்குவரத்து சட்டத்தை நீக்கிவிட்டு 1978 19வது இலக்க போக்குவரத்து சபை சட்டத்தின் மூலம் இலங்கை மத்திய போக்குவரத்து சபை ஸ்தாபிக்கப்பட்டது. இதனை அடிப்படையாக வைத்து ஜெர்மன் தொழில்நுட்ப பயிற்சி நிர்வாகம் மத்திய போக்குவரத்து சபையின் கீழ் கொண்டு வரப்பட்டது. அப்போதைய போக்குவரத்து சபையினதும் இப்போதைய போக்குவரத்து சபையினதும் ஆளணியரையும் இயந்திர பொறியியல் தொழில்நுட்பவியலாளர்களையும் பயிற்றுவிப்பதற்காகவே ஜெர்மன் தொழில்நுட்ப பயிற்சி நிர்வாகம் உருவாக்கப்பட்டது நாங்கள் அனைவரும் அறிந்ததே. இருப்பினும் காலப்போக்கில் அதாவது ஏறத்தாழ 60 கால இடைவெளியில் போக்குவரத்து சபையின் ஆளணி தேவைகளை பூர்த்தி செய்த பின்னர் மிகையாக பயிற்றுவிக்கப்பட்ட தொழில்நுட்பம் பயிற்சி பெற்றவர்கள் மத்திய கிழக்கு நாடுகளுக்கும் மேற்கு ஐரோப்பிய நாடுகளுக்கும் தொழில் வாய்ப்புகள் பெற்று சென்றுள்ளார்கள். இலங்கை ஜெர்மன் தொழில்நுட்ப பயிற்சி நிர்வாகம் ஜெர்மன் டெக் என்றே தமிழ் பேசும் மக்களிடையே பிரபலமாகி இருக்கின்றது. அங்கு பயிற்சி பெற்ற வடக்கு கிழக்கு மாகாணங்களைச் சேர்ந்த இளைஞர்கள் 1930, 40, 50, 60, 70 உற்பத்தி செய்யப்பட்டு இலங்கைக்கு இறக்குமதி செய்யப்பட்ட மொரிஸ் மைனர் ஒஸ்டின் ஆக்ஸ்போர்ட் கில்மன் போன்ற வாகனங்களை இன்றும் பாவனைக்கேற்றவாறு திருத்தி வழங்குவதால் அந்த வாகனங்கள் இன்றும் ஜால்குடா நாட்டில் பாவனையில் உள்ளன. யுத்த காலத்தில் கூட மேற்குறிக்கப்பட்ட வாகனங்கள் தேவையான உதிரி பாகங்கள் கிடைக்காத போதும் யாழ்ப்பாணம் திருவோணமலை மட்டக்களப்பு அம்பாறை போன்ற இடங்களில் அமைந்துள்ள வேலைப்பட்டறைகளில் அவ் உதிரி பாகங்களை அந்த வாகனங்களின் மொடல்களுக்கு உற்பத்தி செய்யப்பட்டு வருடங்களுக்கு மேற்றவாறு வடிவமைத்து பொருத்தி அந்த வாகனங்களை பாவனைக்கு உகந்த வகையில் சீர்படுத்தியுள்ளனர். இதற்கெல்லாம் மூலகாரணமாக இருப்பது அவர்கள் ஜெர்மன் டெக்கில் பெற்றுக்கொண்ட பயிற்சியே ஆகும். வடக்கிற்கும் கிழக்கிற்கும் விஜயம் செய்கின்ற வெளிநாட்டு சுற்றுலா பயணிகள் கூட இவ்வாகனங்களின் கவர்ச்சியால் உந்தப்பட்டு ஜால்குடா நாட்டில் உள்ள பிரசித்தி பெற்ற சுற்றுலா தலங்களுக்கு டாலரில் வாடகை கொடுத்து அந்த விண்டேஜ் வாகனங்களில் சவாரி செய்கின்றனர். இதனால் சுற்றுலா பயணிகளுக்கு சேவைகளை வழங்குவோருக்கும் இவ்வாகன உரிமையாளர்களுக்கும் வருமானம்
கிடைக்கின்றது.
ஜெர்மன் டெக்கின் முக்கிய குறைபாடானது அதனுடன் பொறியியல் வேலைத்தளங்கள் மாகாண ரீதியாக அமைக்கப்பட்டு செயற்பட்டதாகும். இங்கு சமர்ப்பிக்கப்பட்டுள்ள புதிய சட்டத்தின் மூலம் திறன்கள் அபிவிருத்தி மற்றும் வாழ்க்கை தொழில் பயிற்சி அமைச்சின் கீழ் நிறுவுவதற்கு உத்தேசிக்கப்பட்டுள்ள இலங்கை ஜெர்மன் தொழில் பயிற்சி நிறுவனமானது மாகாண ரீதியாக தொழிற்பயிற்சி வேலைத்தளங்களையும் பட்டறைகளையும் ஸ்தாபிக்க வழிவகை செய்யப்பட வேண்டும். இன்று வடமாகாணத்தில் இளைஞர் யுவதிகளிடையே வேலையின்மை, தொழிற்பயிற்சியின்மை ஆகிய காரணங்களாலேயே அமைதியின்மையும் பதட்டமும் நிலவுகின்றது. இந்த சூழலை மாற்றியமைப்பதற்கு இராணுவத்தையோ பொலிசாரையோ களத்தில் இறக்கி நிலைமைகளை கட்டுப்படுத்துவதற்கு முயற்சி செய்வதானது நிலைமையை மேலும் மோசமடைய செய்யுமே தவிர பிரச்சனைக்கு தீர்வு தராது. அதற்கு பதிலாக அந்த இளைஞர் யுவதிகளுக்கு தொழிற்பயிற்சிகளையும் திறன் அபிவிருத்தியையும் வழங்கி அரசாங்கம் மற்றும் தனியார் துறைகளில் உரிய தொழில் வாய்ப்புகளை அவர்களுக்கு பெற்றுக் கொடுக்க வழி செய்யப்படுவதே பயனுள்ளதாக அமையும். கௌரவ அமைச்சர் அவர்கள், இந்த சட்டம் மூலம் நிறைவேற்றப்படுவதற்கு முன்னர் இலங்கை ஜெர்மன் தொழில்நுட்ப பயிற்சி நிறுவனத்தின் கிளைகளை மாகாண ரீதியில் சட்ட ரீதியாக அமைப்பதற்கு ஏற்ப இச்சட்ட மூலத்தை திருத்தி அதற்கான சட்ட ஏற்பாடுகளை செய்ய வேண்டும். ஏனெனில் சட்ட ஏற்பாடுகள் செய்யப்படாவிட்டால் மாகாண ரீதியில் கிளைகளை நிறுவுவதில் நடைமுறை சிக்கல்களும் தடங்கல்களும் ஏற்படக்கூடும். அவ்வாறு செய்யும் பட்சத்தில் வடமாகாணத்தில் குறிப்பாக யாழ்ப்பாணத்தில் அல்லது கிளிநொச்சியை கேந்திரமாக கொண்டு இந்நிர்வாகத்தின் கீழ் அங்கீகரிக்கப்பட்ட சகல
பாடநெறிகளையும்
அங்கீகரிக்கப்பட்ட சகல பாடநெறிகளையும் தமிழ் மொழி மூலம் பயிற்சி வழங்கக்கூடியதான வசதிகளை கொண்ட இலங்கை ஜெர்மன் தொழில்நுட்ப பயிற்சி நிறுவனத்தின் கிளையை ஏற்படுத்தி 2018 இவற்றை ஸ்தாபித்து தருமாறு கேட்டுக்கொள்கின்றேன். இது தவிர வடக்கு கிழக்கு மாகாணங்களில் 30 வருடத்திற்கு மேலாக நிலவிய யுத்த சூழ்நிலை காரணமாக பாடசாலைகளுக்கு சென்று தொடர்ச்சியாக கல்வி கற்க முடியாமல் போனவர்கள், கல்வியை இடைநடுவில் கைவிட்டவர்கள், முன்னைய நாள் போராளிகள் மற்றும் மாற்றுத்திறனாளிகளுக்கும் இலங்கை ஜெர்மன் தொழில்நுட்ப நிர்வாகத்தில் பொருத்தமான தொழில் பயிற்சியை பெற்றுக்கொள்ள கூடியவாறான பயிற்சினர்களும் போதனர்களும் செய்யப்படாவிட்டால் அவர்களும் தொழில் பெறக்கூடியதாகவும் சுயதொழில் முயற்சிகளில் ஈடுபடக்கூடியதாகவும் அமைவதோடு அவர்களின் வாழ்க்கையும் ஒளிபரச் செய்ய முடியும். நன்றி.
தேங்க்யூ வெரி மச். கௌரவ துஷார் இந்திரியல் மந்திரி துமா
பூமி ஸ்ருதி கரு மூலாசனை மந்திரித்துமணி
அட்டக்திவினோ
அத இத்தாமத்ம வெதகத் பானத்திகா சுகத்தாச கிரீடாங்கனேகா சம்பந்த கிரீடா சங்கரண அதிகாரிய எக்கம ஜெயமானு தாக்ஷணிக வித்யாலய பிரிபந்த இப்பானத்து விசேஷங் அப்படி அட்டக்கட்டியட்ட அப்படி இதிரியட்ட எனக்கோட்ட அப்போ ஜனகஹனே வடிவனக்கோட்ட கிரீடா தக்ஷதாவையன் வடிவனக்கோட்ட வித்யாவ தாக்ஷணே தீவுனு வேணக்கோட்ட அப்படி மே வகை பலதாயி கிரியாவன் உள்ள நிகழ்த்த வேணோனே அத்தரம் அப்படி மே கட்டயுத்து சந்தா அப்படி எக்கங்க வேணுவா நவ கிரீடா சாஸ்கிருத்தியாக நிர்மாணி கரான்னு ஏக்கம தவசகானே அப்போ ராட்ட பலாபுரத்துவன சஞ்சார கர்மாந்தே விதேச சஞ்சாரக்கின் அத்வாகனியும் மே சியலு காரணத்துக்கு மமித்தானே அப்படி விசேஷம் மே சந்தா எக்கங்க வேணும் எக்கம் அப்படி தக்க பகுகிய காலத்துல கரு மூலாசனை மந்திரி துமணி ஹதன்னன்வாலி பிட்டணி ஹதுவா சூரிய வெவ ஹதன்னோடனு கூட சூரிய வெவ ஹதுவா தமண்ட தீனட்டிக்க ரககன தமண்ட தீனட்டிக்க காரியக்ஷமதாவேக்கும் யுக்த கருகன எவ வெடி தீவுனக்கரன சங்கல்பேங் ஒப்பட்ட கிஹில்லாம் ஹதன்னன்வாலி இது மேவ அந்திமட்ட அப்பே ராட்டை தீர ஜாதிக தானே ஜாதிக முதல் மேவ அந்திமட்ட ஹரக்லாகின பிட்டணி எமனத்தான் யாச்சகையின் ஜீவத்தனத்தை வவுலான் லகின திப்பணி ஸ்தான அபச்சார பகு வடி வடியன் சித்தவேன ஸ்தான பவட்ட பாலு ஸ்தான பவட்ட பத்துலா தீரும் மே வகை பிரயோஜன கண்ணினே பழக் கண்ணினே இது மம தக்கா சுகதாச கிரீடாங்கனை தெக்க பத்த கரல திவைனே தியன கிரீடாங்கன ராசியா எகட்ட ஏகா பத்த கரல மே சுகதாச கிரீடா சங்கீர்ண அதிகாரி அடுத்த பவரகன் எம் ஏகாபத்த வரசட்டஹனாக தியாத்கிரன் பிரிபாந்து மம தக்க மமிதா நேக்க மம அனுமத்த கரணும் ஏகி தாமத்ம ஹொந்த கட்டையுத்தா නමින් නමට නමින් ගමින් ගමට හරක් ලගින පිට්ටනි හදාන්නේ නැතුව යම් ක්‍රමවේදයකට ඒවා සකස් කරන එක මම ඇත්තටම ඒක හොඳ කටයුත්තක් හැටියට මම දකිනවා. ඉතින් ඒකම අපේ නලින් බණ්ඩාර මහත්මයා එක්කත් මම එකඟ වෙනවා. දැන් එතුමා මතු කළා මේ සුගතදාස ක්‍රීඩාංගණය හා සම්බන්ධව ගරු මන්ත්‍රීතුමනි පහුගිය කාලේ 2012 අවුරුද්දේදී අපිට අහන්න දකින්න ලැබුණා මහා විශාල විශාල මුදලක් ඩොලර් මිලියන 130ක් ලක්ෂ වලින් ගත්තාම ලක්ෂ 1300ක් අපේ හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ කාලේ ඒ මන්තිරු සැකසීම සඳහා විශාල ටෙන්ඩරයක් ලබා දීලා අලුත් වැඩියාවක් කරපු කටයුත්තක් තිබුණා. හැබැයි මාස 3යි ගත වුණේ ඒ මන්තිරු වල දුවන්න බැරි මට්ටමට එවුවා. ඒ මන්තිරු විනාශ වෙලා ගියා. නිකන් නෙවෙයි ලක්ෂ වලින් 1300ක් මිලියන් 130ක් මේ මෙහෙම තමන්ගේ අමාත්‍යාංශ තමන්ට බාර දුන්න වෙලාවේ මෙහෙම වැඩ කරපු අමාත්‍යාංශ අමතිවරු ඉන්නකොට මම හිතන්නේ මේව ගැනත් අපි වහාම අපි කටයුතු කරන්නට ඕනේ. මට හම්බුණා ලියවිල්ලක් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ අධ්‍යක්ෂ SSK ගුණවර්ධන මහත්තයා මේ වෙනකොට නීතිපතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. නියමිත වර කාලය ඉක්ුත් වීමටත් පෙර අබලන් තත්ත්වයට පත්වීම හේතුවෙන් ගලවා ඉවත් කිරීමට සිදු වූ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට අයත් එලිමහන් ක්‍රීඩාංගණයේ මීටර් 400ක කෘතිම ධාවන පථය සම්බන්ධයෙන් නඩු පැවරීම. කවුද මේ අද සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය ඉන්න අධ්‍යක්ෂකවරයා? පහුගේ කාලේ මම හෙළිදරව් කරපු ඒ මිලියන 130 ලක්ෂ 1300කින් මාස 3ක් යන්න කලින් පතුරු හැලිලා කෑලි හැලිලා ගැලවෙච්ච ඒ ධාවන පථය හා සම්බන්ධයෙන් දැන් නඩු පවරන්නට යනවා. හැබැයි මම ඉල්ලනවා අපි විශේෂයෙන් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා විශේෂයෙන් අගමැතිතුමාගෙන් ඉල්ලනවා දැන් මේ අපේ අලුත් ආණ්ඩුවේ යහපාලන රජය තුළ ඉන්න අපේ ඇමතිවරුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට මේ දක්වන කඩිනම් වැඩපිළිවෙල කරුණා කරලා මෙවැනි කටයුතු සඳහාත් කරුණා කරලා මේවා යොමු කරන්න මේ සඳහා අවධානය යොමු කරන්න. දැන් අපේ ක්‍රීඩා ඇමතිතුමාට පහුගිය දවස්වල ප්‍රශ්නයක් තිබුණානේ. ක්‍රීඩකයන්ගේ බඩ වැඩිවීම පිළිබඳව ක්‍රීඩා ඇමතිතුමාට ප්‍රශ්නයක් තිබුණා. ඇත්ත ක්‍රීඩා ඇමතිතුමත් ක්‍රීඩකයෙක් අපිත් පිළිගන්නවා ක්‍රීඩාවක් කරනකොට බඩ ගැටලුවක් තමයි. හැබැයි මම විශේෂයෙන් මම ක්‍රීඩා ඇමතිතුමාගෙන් ඉල්ලනවා ක්‍රීඩකයන්ගේ බඩ ගැන විතරක් නෙමෙයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ක්‍රීඩකයන්ගේ බඩ ගැන නෙමෙයි බඩ විතරක් නෙමෙයි ක්‍රීඩාව බාරව අපේ රටේ කටයුතු කරපු ක්‍රීඩා පිට්ටනි වලින් ගිලපු ක්‍රීඩා පිටිපිටින් ගිලපු සමහර ක්‍රීඩකයෝ ගිලපු සමහර ලාවට ක්‍රීඩිකාවත් ගිලපු ක්‍රීඩා සංගම් වලින් ගිලපු තඩි බඩ ගැඩි තියෙන දේශපාලකයෝ අපේ රටේ ඉන්නවා. ක්‍රීඩකයන්ගේ බඩ ගැන විතරක් හොයන්නේ නැතුව කරුණා කරලා ක්‍රීඩා පිට්ටනි පිටින් ගිලපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගිලපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය ගිලපු ක්‍රීඩා සංගම් වලින් ගිලපු අන්නය දේශපාලකයෝ ඉන්නෝ නම් කරුණා කරලා ඒ දේශපාලකයන්ගේ ඒ බඩවල් ටික ලොකු උනේ කොහොමද කියන එකත් කරුණා කරලා මම අපේ අලුත් ක්‍රීඩා නව ක්‍රීඩා ඇමතිතුමාගෙන් ඉල්ලනවා ක්‍රීඩා ක්‍රීඩිකාවන්ගේ බඩ විතරක් නෙවෙයි ඒවත් හොයන්න කියන එක මම විශේෂයෙන් කියනවා. ඒකම දැන් විමල් වීරවංශ මහත්තයා මම අහගෙන අද උදේ එතුමාට ලොකු තදියමක් තිබුණා. එතුමාට ලොකු හදිස්සියක් තිබුණා. කොහොදා රවි කරුණානායක මහත්තයාට එරෙහිව ඉදිරිපත් කරපු විශ්වාස භංගයක් කෝ කියලා. යකෝ මේක දෙයියන්ගේ ආණ්ඩුවක් මේක. මේකට තමයි ගරු මන්ත්‍රීතුමනි යහපාලනය කියන්නේ. අපේම අපි පත් කරපු ජනාධිපතිවරයෙක් යටතේ. අපි පත් කරපු අගමැතිවරයෙක් යටතේ. අපේම ආණ්ඩුවක අපේම ඇමතිවරයෙක් නීතිපති දෙපාර්තමේන්තු හමුවට ගිහිල්ලා ඒක බඳුන්කර කොමිසම ඉස්සරහා සාක්ෂි දීලා දැන් අද නීතිමය පටිපාටියකට යටත් වෙලා ඉන්නවා. දැන් ඒ විශ්වාස භංගය නෙමේ ඕන භංගයක් දැන් ඒ කථානායකතුමාට බාර දුන්නා නම් කථානායකතුමා පොරොන්දු ප්‍රකාශ කළා ඒක බ්‍රහස්පතින්දාට දිනක් තීරණය කරන්න කියලා.
දැන් අවසන් කරන්න.
මට තව විනාඩියක් දෙන්න. දැන්
අද කාලේ ටික
විමල් වීරවංශ මට විනාඩි 9ක් තිබුණා මේ ගරු සභාපතිතුමනි මට තප්පර 30ක් දෙන්න මම ඉවර ගන්න.
කතා කරලා ඉවර කරන්න.
විමල් වීරවංශ මහත්තයා මොකක්ද ඒ තියෙන කුලප්පුව කියන එක මම විශේෂයෙන් අහනවා. දැන් පිටස්තර කාන්තාවක්කට උත්තර දුන්න පළියට මේ රජයේ ඇමතිවරයෙකුට ඒ නීතිමය ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් මහින්දාන අපේ හිටපු ක්‍රීඩා ඇමතුමා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාට විරුද්ධව කටයුතු කර දුන්නේ එතුමාගේම නෝන තමන්ගේ ස්වාමි පුරුෂයාට එරෙහිව තමන්ගේ බිරිඳ මෙන්න මගේ මනු මහ ස්වාමි පුරුෂයා හොරෙක් කියලා කියලා අද ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මේ මහා සුද්ධවන්ත හැටියන චෝදනා කරන මුන්නහේලට චෝදනා කරුවේ තමන්ගේ නෝන තමන්ගේ නෝනලටත් එහෙම චෝදනා කරලා ඉදිරිපත් කරලා එංගලන්තේ අර තියෙන ඉඩම ඒ තියෙන ගෙවල් මේ කොළඹ නගරේ පුරා තියෙන ඉඩම් ගෙවල් මේවා එලිකරුවේ පිටස්තර කාන්තාවන් නෙමෙයි තමන්ගේම නෝන තමන්ගේම නෝන ඉදිරිපත් කරපු චෝදනා තියෙන අය අද මෙහෙම නිදැල්ල ඉන්නවා නම් අපි විශේෂයෙන් ඉල්ලනවා අතිගරු ජනාධිපතිතුමාට අතිගරු අගමැතිතුමාට කරුණා කරලා මෙව පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ නීතිමය ක්‍රියාදාමයට කඩිනමින් කඩිනම් කරන්න කියන කිල්ලා සිටමින් මගේ වචන
සම්ප්‍රදාය කරනවා
බොහොම ස්තුතියි
ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 17ක් තිබෙනවා
23ක් තිබ්බනේ
ඒක ටිකක් කැපිලා තියෙන්නේ
තුන වැඩියෙන් කපලා චෝදනාවක් කරන්නේ මේ ගරු සභාපතිතුමනි අද 52ක් විවාද ලක්කන එකක් ජර්මන් කාර්මික විද්‍යාලයට අදාළ පනත අනිත් එක සුගතදාස ක්‍රීඩාංගණ අදාළ එක මම මුලින්ම කැමති වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අදාළ කරුණු දෙකක් මතු කරන්න එකක් තමයි ජර්මානු කාර්මික ආයතනය සම්බන්ධ කරුණ ඔබතුමා දන්නවා අපේ රටේ තරුණ තරුණයන්ට සැලකිය යුතු ඉහළ මට්ටමක වෘත්තීය පුහුණුවක් ලැබෙන ආයතනයක් කාලයක් තිස්සේ පවත්වාගෙන යන. ඉතින් අපි පැහැදිලිව දකිනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා අපි රජයේ ආයතන ගොඩක නම් දීලා නැහැ ජනතා මිතුරුනේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. අපි ගරු සභාපතිතුමනි අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදන්නේ ගොඩක් මහන්සි වෙලා චන්ද්‍ර දාන බොරුවක් නෙමෙයි ඒක. තිකු කාලිනව අපි ඒක පාවිච්චි කරනවා. අපි එහි සඳහන් කරපු එක ප්‍රධාන ආයතනයක් තමයි ජර්මානු කාර්මික ආයතනය. මොකද එහින් අපේ රටට යම්කිසි පිළිගැනීමක් ලැබෙන වෘත්තීය පුහුණුවක් පිළිගන්න පුළුවන් වෘත්තීය පුහුණුවක් ලැබෙන ආයතන ඉතාම අතලොස්සෙන් එකක්. ඉතින් එය දැන් ආණ්ඩුව පැත්තෙන් කිල්නොච්චියේ මගේ දැනීම හැටියට කිල්නොච්චියේ ජර්මානු කාර්මික ආයතනයේ එක ශාඛාවක් ආරම්භ කරන යෝජනාවක් තිබුණා මගේ අවබෝධයක් නැහැ ඒක දැනට තියෙන මට්ටම කුමක්ද කියලා. පළවෙනි කරුණ තමයි අපි ඉල්ලා හිටිනවා මේ ආයතනයේ පරිපාලන මේ ආයතනයේ පරිපාලනයේ බිඳ වැටීම පිළිබඳව අවුරුදු ගාණක් තිස්සේ ආචාර මණ්ඩලය විසින් මම හිතනවා හැම කෙනාටම පැමිණිලි කළා තේ අපිටත් පැමිණිලි කළා තිබුණා. මොකද මේ ආයතනය අපි පහදලි යෝජනා කරන මේක ව්‍යාප්ත කරන්න ඕනේ. දැන් කිල්නොච්චිය පමණක් නෙමෙයි මේ වගේ එකක් හම්බන්තොට මොනරාගල වගේ මම කියන්නේ කොළඹ තව ගොඩක් අවශ්‍ය නැහැ. නමුත් ග්‍රාමීය ප්‍රදේශවලට මේ ආයතනය ගෙනියන්න ඕනේ. දැන් සමහරකට තියෙන අදහසක් කායක ගම්මිකට වටිනාකමක් තමයි සාමාන්‍යයෙන් ජර්මන්ට එකකේ සර්ටිෆිකට් එක කියලා කියන්නේ ඕස්ට්‍රේලියන් වීසෙකට තියෙන එක ප්‍රධාන සුදුසුකමක් වගේ මට්ටමට මේක ගොඩනැගිලා තිබෙනවා. ඒ නිසා එහි මට්ටමක් අතීතයේදී ගොඩනැගිලා තියෙනවා. නමුත් පසු කාලෙක විශේෂයෙන් පහුගිය අවුරුදු ගණනාව ඇතුළත මේකේ පරිපාලනය ඉතාම දරුණු ලෙස බිඳ වැටුණා. එහි ආචාර මණ්ඩලය අපිව කීප අවස්ථාවක් මුණ ගැහුණා ඒ දූෂිත පරිපාලනයේ තිබෙන දේවල් වලට මැදිහත් වෙන එක. නමුත් බලයට වගකීම් බාරගත් ඇමතිවරු ඒ කිසිම ආකාරයකින් ඒ ගැන උනන්දුවක් දැක්වේ නැහැ. කලින් ඇමතිවරයා වුණත් යම් යම් පියවර ගත්තේ නැතුව නෙමෙයි. නමුත් පරිපාලනය නිවැරදි කරන උනන්දුවක් තිබුණේ නැහැ. කලින් ඇමතිවරයා සහ ඒකතුම රාජ්‍ය ඇමතිවරයා අතර ලොකු රණ්ඩුවකුත් තිබුණා. ඒ නිසා මේ වෘත්තීය පුහුණු ආයතන පද්ධතිය ටිකක් බිඳ වැටලා තිබුණේ. දැන් අද අපි දන්නවා කවුරුත් ඉතාම නිර්ලජ්ජිත සිද්ධියක් වෙලා තිබෙනවා ජර්මානු කාර්මික ආයතනයේ විදුහල්පතිවරයා විභාග සමත් කරලා දෙන්න එහින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව ලිංගික වශයෙන් අපයෝජනය කළා තිබෙනවා. ශිෂ්‍යන්ට වඩා ශිෂ්‍යාවක්. එතකොට එක ශිෂ්‍යාවක් අය ඇත්තටම කියන්නේ අය ඒ අභියෝගය අරගත්තු තරුණ ශිෂ්‍යාවක් අය මේ අය අයගේ විභාග කියන්නේ විෂයන් ගණනාවක් ෆේල් කරනවා මේ දූෂිතයා අයට ලිංගික බලපෑම් කරමින්. අය ඇතුළු දරුවන් ගණනාවකට කළා තිබෙනවා මේ දරුවගෙත් එහෙම කළා තිබෙනවා. ඉතින් අය අන්තිමට ඒ ශිෂ්‍යාව කරන්නේ ගරු සභාපතිතුමනි රහස්‍ය වීඩියෝ කැමරාවක් අරගෙන ගිහිල්ලා ඒ ඉතාම තිරිසන් ඒ ක්‍රියාවටත් ලක් වෙන ගමන් මේක වීඩියෝ කළා හෙළිදරව් කරනවා මාධ්‍යයට. ඒ මාධ්‍ය හෙළිදරව් කාට පස්සේ තමයි මගේ දැනීම හැට දැන් ඒ දූෂිත තිරිසන් තත්ත්වපත් වෙච්ච පුද්ගලයා ඉල්ලා අස්සලා තිබෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා අපි ඉතාමත් තාම පිළිකුල් සහගත තත්ත්වයක් ඇත්තටම මේවට හිටපු ඇමතිවරු සහ දැන් ඉන්න ඇමතිවරු වගේ කියන්න ඕන. දැන් ඉන්න ඇමතිවරු තමයි දැන් මාසය දෙක ඇවිල්ලා යා කොහොම වෙතත් හිටපු ඇමතිවරු වගේ කියන්න මේවා ගැන ඇති වෙන්නේ මේ විදුහල්පතිවරයාගේ පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න කියලා තිබුණා ආචාර්යව. සිසු දරුවන් පැමිණිලි කළා තිබුණා. ඒ වගේ තිරිසනුන් ආරක්ෂා කරා මේ ඇමතිවරු. ඒ කියන්නේ හොයලා බැලුවේ නැහැ. දැන් වුණත් අපි කියන්නේ දැන් ඉල්ලාසලා තියෙන්නේ වහාම අත්අඩංගුවට ගත යුතුයි. මොකද වීඩියෝ එක තියෙනවා මේ හැමතැනම. අන්තර්ජාතික මාධ්‍ය පවා ආරං තියෙනවා. ජර්මන් ටෙක් එක කියලා කියන්නේ නිකම්ම නිකන් කොහේ හරි තියෙන අටකලම් පන් ඉස්කෝලයක් නෙමෙයිනේ. කොහේ හරි අස්සක තියෙන. මේක ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ආයතනයක් ලෝකේ මේක ඉගෙනගත්තු ගොඩක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා වෘත්තිකයන් වශයෙන්. ඒ නිසා මම පහදලම රාජ්‍යයට කියනවා මේ තිරිසනාව අත්අඩංගුවට අරගෙන ඒකට අදාළ කරන පැමිණිලි තිබියේදී ඒ ගැන පරීක්ෂා නොකරපු ආයතනයේ ඉන්න අයටත් අමාත්‍යංශ ඉන්න අයටත් අදාළවත් පරීක්ෂණ පටන් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ නිසා ඒක එක කරුණක්. මොකද මේ කනගාටුව තියෙන්නේ ඕනම තැනක ආයතන ප්‍රධානීන් වැරදි කරන්න පුළුවන්. නමුත් මේ නිශ්චිත දූෂිත පුද්ගලයා පිළිබඳව මේ ප්‍රශ්නේ පමණක් නෙමෙයි. ඇති තරම් චෝදනා තිබුණා. ඇති තරම් විවේචන තිබුණා දරුවන්ගෙන් ඒ වගේම මේ දෙමාපියන්ගෙන් සහ විශේෂම ආචාර මණ්ඩලයෙන්. ඒක නිසා ඒක අවධාරණය කරනවා. අනිත් එක තමයි සාගර විශ්වවිද්‍යාලය. මම දන්නේ නැහැ මේකට බග කියන ඇමතිවරයෙක් මේක අහන් ඉන්නවද කියලා. චන්ද්‍රිම වීරක්කොඩිත් මං හිතන්නේ අලුත් ඇමතිවරයා. දැන් අපි කාටද කතා කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපේ කවුද අලුත් ඇමතිතුමා ඉන්නවනේ ඔජ් ඇමතිතුමා. ඉතින් ඒ නිසා සාගර විශ්වවිද්‍යාලය දැන් මේ සාගර විශ්වවිද්‍යාලයත් සාගර විශ්වවිද්‍යාලයත් ගරු සභාපතිතුමනි මේ රටේ එක්තරා මොහොතක කිසිම අනාගත සැලැස්මක් දැක්මක් නැතුව පටන් ගත්ත ආයතනයක්. නමුත් පසු කාලීනව මේවට ආපු ශිෂ්‍යයොත් විවිධාකාර කරන ලද අරගලවලත් ප්‍රතිඵලයක් වශයෙන් සාගර විශ්වවිද්‍යාලයේ දැන් යම් ප්‍රමාණයකට එක විශ්වවිද්‍යාලයක් මට්ටමට පත් වෙමින් තිබෙනවා. ඒ වගේම යම් කිසි පිළිගත හැකි අධ්‍යාපනයක් ලැබෙන මට්ටමකට දැන් අඩු ගන්න ඒ ලෙවල් වලින් ඉසර්ට් ස්කෝ එකෙන් දරුවන් බඳවා ගන්න මේ ආයතන බවට පත්ලා තිබෙනවා. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යට තිබෙන. නමුත් දැන් මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ මේකේ තිබෙන විතාම ඉහළ මට්ටමේ වෘත්තිමය වශයෙන් ඉස්සරහට යන පුළුවන් පාඨමාලා තිබෙනවා. මොකද අපි සාගරයක් තියෙන වටවෙච්ච රටක්. ගොඩක් මේක වැදගත්. මම හිතන්නේ ලංකාවට වැඩියෙන්ම රැකියාව වන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි මේ නාවික ක්ෂේත්‍රය. නමුත් ඒකට දාලා කරන හරි ආයතනයක් ලංකාවේ නැහැ. ඒ ඔක්කොම ප්‍රයිවට් කරලා තියෙන්නේ. මොරටු විශ්වවිද්‍යාලයේ NDT පාඨමාලාව තියෙද්දි ඒක තිබුණා මැරයින් එකක්. ඒක තමයි තියෙන්නේ දැනට මොන හරි මට්ටමක. ඉතින් මේ ආයතනය නිසා වැදගත්. ප්‍රශ්නේ තිබෙන්නේ දැන් මේ ආයතනයට අතීතයේදී විවිධ දේශපාලන සහ විවිධ හේතු මත බඳවාගත්ත ආචාර මණ්ඩලයක් ඉන්නවා. ඔක්කොමල එහෙමයි නෙමෙයි. හොඳ අයත් ඉන්නවා. යම්කිසි අඩු සුසුකම් පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි දකින දේ තමයි දැන් මේක සාගර විශ්වවිද්‍යාලය කියලා නම පාවිච්චි කරනවා. ඉසඩ් එකෙන් ගන්නව නම් අපි දකිනවා මේ සිසු දරුවන් ඉල්ලීමකුත් තිබෙනවා. මම හිතන්නේ ඔවුන් යම්කිසි ආකාරයක පන්ති වර්ජනයක ඉන්නේ මේ දවස්වල. ඇමතිතුමාට අවබෝධයක් ඇති හිටපු ශිෂ්‍ය නායකයෙක් නිසා දැන් ඒව ගැන එච්චර උනන්දු නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ අපිට කියන්න තියෙන මූලික දේ තමයි කරුණාකරලා මේ ඒ වැඩ කරන සේවක සේවකා මහත්මයන්ගේ වෘත්තීමේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සම්බන්ධ අපි 100,000ක් එකඟයි. නමුත් ඕනම වෘත්තියකට සුදුසුකම් තියෙනවා. ඕනම වෘත්තියකට සුදුසුකම් තියෙනවා. මොකද අපි විශ්වවිද්‍යාලයක මහාචාර්යවරු ඉගෙන ගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ උපාධි මට්ටම අපි කියන්නේ අපේ ටීචර් වැඩගත්. අපිට උගන්වන කෙනාගේ මට්ටම තමයි අපිට ලැබෙන්නේ. අද සයිටම් වලලා තියෙන ප්‍රශ්නේ ඒකයි. සයිටම් එකේ කිසිම ක්වොලිටියක් නැති ආචාර්යවරුන්ගෙන් කිසිම ක්වොලිටියක් නැති වටපිටාවක් ඇතුලේ දොස්තරවරු හදන්න බැහැ කියන එක තමයි ලංකාවේ වෛද්‍ය සභාවත් ලංකාවේ වෛද්‍ය ආචාර මණ්ඩලත් වෛද්‍යුරුත් ඔක්කොම කියන්නේ. ඒතකොට සාගර විශ්වවිද්‍යාලයත් ඒක එකමම අදාළයි. ඒ නිසා අපි කරුණාකර ඉල්ලා සිටිනවා මේ අද ශිෂ්‍යයන්ගේ යම් පන්ති වදනයක් එක්ක ඉන්නේ මේ සාගර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. අපි අමතුමා ඉල්ලා සිටිනවා වහා මැදිහත් වෙලා උපකුලපතිතුමාතුලයාගේ තව උදව් අරගෙන මේකේ ආචාර්යවරු අදාළ විශ්වවිද්‍යාල මට්ටමේ උපාධි මට්ටමේ ඉහළ මට්ටමේ සුසුකම් තියෙනවා පත් කරා. ඒක විසින් යම් කිසි පිරිසකට දනදන තරුණතරු අහිමි වෙනවා නම් ඒකට ඔවුන්ට යම්කිසි ඒ අධ්‍යාපන සුසුකම් සමත් කරගන්න යම්කිසි කාල සීමාවක් එහෙම දුන්නට කමක් නැහැ. හැබැයි ඒව අරගෙන වෙනම එන්න කියන්නේ. එනකොට වෙනම අවස්ථා දුන්නට කමක් නැහැ. නමුත් දැන් කලන්න ඕන කම තියෙන්නේ මේකට සුසුකම් තියෙන ආචාර්ය පත් කරන්න කියන ඉල්ලීම අපි කරනවා ශිෂ්‍යයන්ගේ පන්ති වාදනයකුත් මේක ඇතුලේ තියෙන නිසා ඒ නිසා වෘත්තීය පුහුණුව සම්බන්ධව මීට වඩා කතා කරන්න වෙලාවක් නැහැ ඊට පස්සේ තිබෙන්නේ ක්‍රීඩාව ගැන කියන මම කැමති ගරු කරුණාවත්න පරණවිතා නැමැතුමා උත්තර දෙන්න ලෑස්ති නම් විනාඩියක් අරගෙන අර ජර්මන් ටෙක් ආයතනයේ විදුහල්පතිවරයාගේ දූෂිත ක්‍රියාපිලිබඳව මොකද්ද බොතුමල අරන් තියෙන අරගන්න යන්නේ කියන එක දැම්මම දැනගන්න
ගරු නියෝජ්‍යතුමා
මතු කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා ඇත මේ කාරණේ මතු කරපු මතුවලා ආපු දවස්වලම මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ගන්න අමාත්‍යාංශයේ පියවර ගන්න ඇරඹින් තිබුණා ඒ සමගම තමයි මේ විදුහල්පතිවරයා දැන් අස් වෙලා තිබෙන්නේ අලුත් විදුහල්පතිවරේ පත් කරන්න දැන් ගැසට් කරලා තිබෙනවා අද ඒක පත්තරවල පළ වෙලා තිබෙනවා ඒවල අපි සුදුසු විදුහල්පතිවරේ පත් කරගන්නවා තමුණාසිලා ඉදිරිපත් කරපු ඉතුරු කාරණේ මේ නීති හා සාමයේ ක්‍රියාත්මක කිරීමේ අංශයට බාර දිය යුතු කාරණාවක් ඒකත් අපේත් අදහස හැටියට තිබෙනවා මේ වෙලාවේ මම තවත් කාරණයකට පැහැදිලි කරන්න කැමතියි සාගර විශ්වවිද්‍යාලයේ ඔබතුමා කියපු කාරණේ සම්පූර්ණ ඇත්තක් අර දැනට වැඩ කරන සේවකයන්ගේ ප්‍රශ්නේ මේ අධ්‍යයන ප්‍රශ්නේ දෙකකට මිශ්‍ර කරන්න අපි සූදානම්ක් වෙන්නේ දෙක දෙකක් විදිහට අරගෙන අපි දැන් ඒ අදාළ පියවර අරගෙන අරගනිමින් සිටිනවා ඒ වර්ජනයේ නියුලිත ශිෂ්‍යයොත් එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා ඔවුත් දැන් වර්ජනය නවත්තලා විභාග කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා ඒ ශිෂ්‍යයන් ඉදිරිපත් කරන කාරණා ඉතාම සාධාරණ කාරණා හැටියට අපි පිළි අරගෙන තිබෙනවා
ඔබ ගරු ඇමතුමා දන්නවා පාසලක අපචාර ක්‍රියාවකට විදුහල්පතිවරයෙක්ව ගුරුවරයෙක් සම්බන්ධ වුණොත් ඒකට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාට 100,000ක වගකීමක් තිබෙනවා. මේ වෘත්තීය පුහුණුව කියලා කියන්නේ අවුරුදු 30 35 ළමයි නෙමෙයි. මේ ඔක්කොම 18 19 20 ළමයි මේ. නැතුව අවුරුදු 30 35 වැඩි හිටියෝ නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අපරාධකරුවාන් අත්අඩංගුවට ගන්න අවශ්‍ය කරන මැදිහත් වීම අමාත්‍යාංශයෙන් කරන්න ඕනේ. අනික මේ ගෑනු ළමයිට කරන්නේ බලපෑම් කරන්න ඒවා ලංකාවේ අනුව ගත්තොත් මන්නේ අපිට නොදී හැකි වැරදි. රයිට්. ක්‍රීඩාව සම්බන්ධව ගරු සභාපතිතුමනි අද සුගතදාස ක්‍රීඩාංගණය සම්බන්ධව ඉදිරිපත් කළ තියෙන පනත සංශෝධනය. ඉතින් ඇත්තටම ගත්තොත් අපිට සැකයි මේ පනත සංශෝධනය ඉදිරිපත් කළ තියෙන අරමුණයි ක්‍රීඩා අමාත්‍යාංශය තුළ දැනට සිද්ධ වෙමින් තිබෙන සමහර මේ මිලදී ගැනීම සහ මේ මුදල්මය කටයුතු සම්බන්ධවයි තිබෙන දේවල්. ඇමතිවරයා යම් යම් කරන මැදිහත් වීම වල සාධනීය පැති නැතුව නෙමෙයි. නමුත් දැන් මේ සුගතදාස ක්‍රීඩාංගණයේ ටෙන්ඩර් එක ඔබතුමා දන්නවා කැබිනට් මණ්ඩලයේ දැන් දෙපතා දෙවතාවක් විතර ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. දැන් නිසා නැවත කැඳවන්න කියලා කියනවා. ඔබතුමා දන්නවා සුගතදාස ක්‍රීඩාංගණය හැම ක්‍රීඩා ඇමතිවරයාගේම ගසා කෑමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්ලා තිබෙනවා. පසුගිය රජයේ ඔබතුමාට මතක ඇති ඒක ක්‍රීඩා උලකට ඕකේ හයි කරලා ලක්ෂ ගාණක් ඉදන් කරලා මොනාද ස්කෝබෝඩ් එක ලකුණු පුරුව ඒකේ ඒකේ වැඩසටහනට වැඩ කරෙත් නැහැ. කෝටි ගාණක් ඒකෙන් නාස්ති කරා. ඊට පස්සේ තව ක්‍රීඩා ඇමතිවරු ආවා. ඒ ක්‍රීඩා ඇමතිවරයා වෙනස්සලා ඒ ආණ්ඩුව යටතේම ඔහු යටතේදී සිද්ධ වෙච්ච දූෂණ වංචා පිළිබඳව මහ විශාල කාරණා ප්‍රමාණයක් තියෙනවා. ඒ එකක් තමයි සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පිටියේ සිද්ධ වෙලා තිබෙන යම් යම් වංචාව. ඉතින් ඒක නිවැරදි කරන්න කියලා තමයි දැන් මේ දෑසිරි ජයසේකර ඇමතිවරයා දාලා තියෙන ක්‍රීඩා මේ මොනාද ටෙන්ඩර් පත්‍රිකා. ඉතින් ඒකත් පැහැදිලිව ගත්තොත් එහෙම අපිට ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට පැහැදිලිව මෙහිකේ ගැටලු ප්‍රමාණයක් විශේෂම දූෂණභාවය පිළිබඳ ගැටලු මතුවලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ නිසා දැන් මේ සුගතදාස ක්‍රීඩාංගණය දියුණු කරන්න ඒකේ බලතල වැඩි කරගෙන ඒකේ තේමාව දාලා තිනු කිසිම පනතක් නැති විදියට ගරු සභාපතිතුමනි සාමාන්‍ය අපේ තියෙන මේ ආරක්ෂා කිරීම වගේ ඒවා තියෙන්නේ වන සම්පත් වගේ වට විතරයි. වන සම්පත් ආරක්ෂා කිරීම මේ වගේ වැඩ. දැන් මේකට දාලා තියෙන තේමාවටත් ආරක්ෂා කිරීම කියලා. ඉතින් ආරක්ෂා කිරීම වචනේ දානකොටම අපිට මේ කරන වැඩත් එක්ක ගත්තට පස්සේ බයක් එනවා. ආරක්ෂා කිරීම කියන එකට මුවා වෙලා මේ අර පරණ ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවේ නාමයෙන් මුදල් හම්බ කරන වැඩසටහනකටද යන්නේ කියන එක. මොකද ගරු සභාපතිතුමනි අපේ රටේ ක්‍රීඩාව විශාල ව්‍යාපාරයක් වුණාට මේ ව්‍යාපාරේ ඉන්නේ ටික දෙනයි. ඒ නිසා මේක ඇතුලේ විශාල ඒකාධිකාරයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මම ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක ලංකාවේ අතිශය දූෂිත නම් නිසා. දැන් ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයට එන ගොඩක් අය මම එක නිශ්චිත කාරණයක් කියන්නම්. ජනමාධ්‍ය වාර්තා කරලා තියෙන දෙයක්. දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විවිධ කාලවල ඉන්නේ එකම ජාතිය අධ්‍යක්ෂකවරු. දැන් ඒ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමහර කාලවලදී රක්ෂණය වෙන්නේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කවුරු හරි අධ්‍යක්ෂකවරයට සම්බන්ධ රක්ෂණ සමාගම. එහෙම නැත්නම් හෙල්ත් ඉන්ෂුරන්ස් එක ගන්න අධ්‍යක්ෂකවරයකට සම්බන්ධ මොකක් හරි රෝහලකි. එහෙම නැත්නම් ඒකේ මොන හරි ඉදිකිරීමක් කරනවා නම් ඒකේ ඒ කටයුතු කරන්නේ මොන හරි අධ්‍යක්ෂකවරයට සම්බන්ධ ඉදිකිරීම සමාගමකි. ඉතින් මේක අපි හිතනවා මේ ක්‍රිකට් භාණ්ඩ කියලා කිව්වම නිකන් ඔය ක්‍රිකට් බෝලයි බැටුයි විකටුයි විතරයි. එහෙම නෙමෙයි. ඒතර බිලියන් ගණන් ව්‍යාපාර කරගන්න එක මාධ්‍යයක් බවට මේක පත්වලා තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම දකිනවා මේ ක්‍රීඩාවාසිත ඉදිකිරීම්වල මහා පරිමාණ දූෂණ කලිනුත් වුණා. හැබැයි අලුත් ඇමතිවරයා ආවිල්ලා ඒක දූෂිතයෙක්වත් එක දූෂණයකට විරුද්ධවත් කතා කරලා නැහැ. මන් දැක්ක එතුමා දෑසිරි මහත්තුමා කියනවා මේ රවි කරුණානායක මහතාගේ ඒ චෝදනා සම්බන්ධ එතුමා අත් දෙක මුස්සනවා කියලා. අපි සතුටු වෙනවා ඒ ගැන. හැබැයි අපි කියන්න කැමතියි දැන් දියගම ක්‍රීඩාංගණය
විනාඩියක් පමණ දෙන්න.
දියගම ක්‍රීඩාංගණය ඉදිකරද්දී රාජපක්ෂ පවුල විසින් පැහැදිලිම රුපියල් මිලියන 100කට වඩා වංචා කරා කියලා ඒකට රුපියල් මිලියන 100ක ආධාරයක් දුන්නු ලලිත් කොතරාල මහත්මයා කියනවා. ලලිත් කොතරාල මහත්තයාගේ ව්‍යාපාරවල තිබෙන ගැටලු එනම තියෙනවා. නමුත් ඔහු දූෂණය සඳහා ඔහු ඒ තමන්ගේ ව්‍යාපාර සඳහා රාජ්‍ය බලය පාවිච්චි කරපු පුද්ගලයෙක් නෙමෙයි. ලලිත් කොතරාල මහතා කියලා කියන්නේ. දැන් ඔහු රුපියල් මිලියන 100ක් දියගම ක්‍රීඩාංගණය හදන්න දුන්නා කියලා කියනවා. දැන් අපි අහනවා ඒක කෝ? දැන් දෑසිරි ජයසේකර මහත්තයා රවි කරුණානායකට අත් දෙක උස්සන්න කලින් අත් දෙක කකුල් දෙක දෙකම උස්සගෙන කරන්න ඕනේ වැඩේ ඒක. ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ එතම මොකද්ද කරලා තියෙන්නේ? දියගම ක්‍රීඩාංගණයේ අධ්‍යක්ෂක මණ්ඩලයට රාජපක්ෂ වරුන් යෝජනා කරන නම් දෙකක් ස්ථාවරව දාලා තියෙනවා. දැන් රාජපක්ෂලාගේ පදනමකින් සල්ලි දුන්නා කියලා තමයි ඒක පදනම හදන් තියෙන්නේ. හැබැයි ලලිත් කොතරාල මහතා දුන්න මිලියන 100ක් ගරු සභාපතිතුමනි රාජපක්ෂවරු දියගම ක්‍රීඩාංගණ හදන්න දාලා නැහැ. ඒකයි ඇත්ත. ඒකයි ඇත්ත. අර මනුස්සයා දුන්නු මිලියන 100ක් දුන්න නම් තව කමක් නැහැ. ඒ නිසා දෑසිරි ජයසේකර මහත්තයන් අහන්න කැමති දැන් ඊට පස්සේ ක්‍රිකට් දූෂණ සම්බන්ධව සූර්යව ක්‍රීඩාංගණයේ දූෂණ සම්බන්ධව නවීන් දිසානායක මහත්තයා පත් කරා කමිටුවා. ආපුතුමා එන එක හොඳයි. කමිටුවා. ඒ කමිටුවේ වාර්තාවක් ඉදිරිපත් කරාම අපි මේක ඇති වෙන විවාද කළා තිබෙනවා. ඒ වාර්තාවෙන් සූර්යව ක්‍රීඩාංගණයේ යම් යම් ගැටලු පිළිබඳව සැලකිය යුතු දෙයක් තිබුණා. ඇමතුමා කෝ ඒක මදි කියලා. නීතිච්චෝ දාලා කරපු එක මදි කියලා. දැන් ඔබතුමා කරලා තියෙන මොකක්ද? ඔබතුමා එකම කෙනෙක්ට නඩුවක් දාලා තියෙනවද? රාජපක්ෂ පාලනය ඇතුලේ කෙරිච්ච එකදු වංචාවක් සම්බන්ධව තමුන්නාසේ නඩුවක් පරලා තියෙන දූෂිතයන්. ඒ එක්කෙනෙක්ටවත් අඩු ගන්න අමාත්‍යංශ මට්ටමේ FCI බාර දුන්නා. අරක මේක නෙමෙයි. මගේ අන්තිම තත්පර 30 මට දෙන්න පුළුවන් ඔබතුමා.
ඔබතුමාගේ කාලේ අවසානයි කමන්නේ ඇමතුමා.
ඒ නිසා මම ඒක කියන්න ඔබතුමා. ඒ පසුගිය දූෂණ සම්බන්ධ මොනවද කරලා තියෙන්නේ? එකක් කියන්න හරි දෙයක්.
ගරු මන්ත්‍රීතුමා මට මේ මගේ නම සඳහන් කරපින්ද කියන්න ඕනේ. අනිත් එක මේ මම කියන්න කැමති එකක්. එතුමා මේ මතක් කරා සූර්යව ක්‍රීඩාංගණය ගැන පළවෙනි කාරණේ. ඒක FCID එකේ තියෙන එකක් පැත්තකින් අනිත් එක ක්‍රිකට් පාලක මණ්ඩලය දැන් ඔවුන්ගේ නීතිඥයන් ලවා අවශ්‍ය කරන කටයුතු ටික ලෑසි කරලා තියෙනවා. ගන්න ක්‍රියාමාර්ග ටික මොනවද කරන්න කියලා කතා කරන්න. මොකද හේතු එක පරිපාලන වශයෙන් කරන්න පුළුවන් කාරණා අපිට නැහැ. ඒකේ තියෙන මුදල් ගනුදෙනු පිළිබඳ තියෙන ප්‍රශ්නයක් සහ කැබිනට් මණ්ඩලයේ අනුමත කරපුවක් තියෙනවා ඒක ඇතුලේ. මොකද මේ මුදල් වියදම් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අනුමත කරපුවක් තියෙනවා. ඉතින් මේවා පටලැවිලි සහිත ප්‍රශ්න ගන්නාවක් තියෙන මේ මට තනියම කතා කරලා දෙන්න පුළුවන් ප්‍රායෝගික දැනුමක් මේක ඇතුලේ නැහැ. ඒ නිසා අද FCID එක ඇතුලේ වෙනම ඒ පිළිබඳව කටයුතු ටික කරනවා. ඊට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලයට මම යොමු කරා වහාම මේ සම්බන්ධව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගන්න කියලා. ඊළඟට දියගම ක්‍රීඩාංගණය ගැන කතා කරද්දී මම උදෙත් මේක අනුරසනායක මහත්මයා තමුන්නාසේලාගේ නායකතුමාට මම කිව්වා විස්තරේ. මොකද හේතුව එහි තියෙනවා මිලියන 100ක් වෙනම ලරි කොතලාවල මහත්තයා දුන්නේවා. ඊට අමතරව රජයේ විදියට අපි දුන්න තවත් මිලියන 70ක් තියෙනවා, කෝටි 7කට වැඩි මුදලක්. ඊට අමතරව තවමත් අපි දන්නේ නැහැ කවුරු දුන්න සල්ලි එක ඇතුලේ තියෙනවද කියලා. නමුත් අපි පවරා ගැනීම ටික සියල්ල අවසන් කරලා තියෙනවා. රුපියල් මිලියන 500ක් මේ අවුරුද්දේ අපි වෙන් කරගෙන තියෙනවා. ඒකේ අවශ්‍ය කරන කටයුතු ටික අපි දැන් සකස් කරගෙන යනවා. හැබැයි ඒ මත ඉදි කරපුවේ වගේ මේ ක්‍රීඩාංගණය වෙනම පාවිච්චි කරන්න දීලා මුදල් ලබා ගත්ත ඒවත් තියෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි මේ ආයතනය වෙනුවෙන් කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ මේක ඇතුලේ හිටිය යුතුයි මේ ක්‍රියාදාමයේ යම් කිසි කාලයක් තුර ගෙනියන්නේ. නැත්නම් අපි දන්නේ අපිට කිසිම වගකීමකුත් නැහැ, වගවීමකුත් නැහැ. මොකද හේතුව මේ මුදල් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ සඳහා තමයි
මේ පදනමින් දෙන්නෙක් දාගත්තේ නැතුව වෙන මේ මේ ඒගොල්ලෝ අවුරුදු ගාන තියාගන්න
දරු සභාපතිතුමනි
කියලා කියන්න නෙවෙයි
මේ මේ විහිළු උත්තරනේ දැන් හොරකම්
කාට විහිළු උත්තර
නෑ විහිළු උත්තර තමයි තමුන්නාසේ අමදාම කියන්නේ ඕක දරු සභාපතිතුමනි මේවා තමයි ඩීල් කියන්නේ මම වගකීමෙන් කියන්නේ මොකද එතුමාම පිළිගත්තා මම කිව්වා ලයිට් කොතලාලක මුදල ලැබුණා කියලා ලලිත් කොතලාලක මුදල් දුන්නා ලලිත් කොතලාලගෙන් නම් ගන්න ඕන රාජපක්ෂරුගෙන් නම් ගන්නෑයි ඔබතුමා දාපු කැබිනට් පත්‍රිකාව මොකද්ද තියෙන්නේ ඒ නිසා කරු සභාපතිතුමනි අවුරුදු දෙකමාරක් තියෙනවා පොල් ගාලා දින්නේ අවුරුදු දෙකමාරක් තියෙනවා දැන් තිලංග සුමතිපාල මහත්තයා මොකද්ද කියන්නේ සුර මේක ගැන ඒ නිසා ඔබතුමා ඔබතුමා කටින් බතලකොල හිටවන්න නැතුව
රාජපක්ෂ පදනමට
ඔබතුමා කටින් බතලකොල හිටවන්න
රාජපක්ෂ පදනමට දීලා තියෙන්නේ සල්ලි ටික නතර මේ මේ ලලිත් කොතරාල ගේන්න දෙයක් නැහැ මට ඒක ඇතුළට
ඒක තමයි තියෙන ප්‍රශ්නේ රාජපක්ෂ පදනම
ඒ නිසා ඒකට අවශ්‍ය කරන
මම කියන්නේ කටින් කටින් බතලකොල හිටවන්න නැතුව ඇත්ත දෙයක් කරන්න අඩු ගානේ ක්‍රීඩා දුරු කරන්න බැන්න ඒක ඉතින් හොරුවත් අල්ලන්න නීතිීත්‍යකම තියෙනවානේ නීතිීත්‍යකම තියෙන අඩු ගානේ ක්‍රීඩා දුරු කරන්න බැන්න ඒක ඉතින් හොරුවත් අල්ලන්න
දැන් අවසන් කරමු
හොඳයි බොහොම ස්තුතියි
හොඳයි බොහොම ස්තුතියි ඊළඟට ගරු
මම මගේ වැඩේ කරන්න යාළුවට
චන්දිම ගමගේ මන්ත්‍රීතුමා
මුලඳුරේ මන්ත්‍රීතුමනි
ඔතුමාට තියෙන විනාඩි
7:39 අංක 10 සරණ සුගද්දාස ක්‍රීඩාංගන සංකීර්ණ අධිකාරී මණ්ඩලයේ ගණ සඳහන් කිරීමේ විශේෂයෙන්ම එලිමන් ක්‍රීඩාංගනයේ කුගස්ස ක්‍රීඩාංගනයේ පීනම් තටාක බෝඩග බෝගම්බර ඉමන් ක්‍රීඩාංගනයේ නුරේලිය තුනක තනක පිටිය යෝග බෙලියත්ත සහ වීරගඩේ පීනම් තටාක මේ ආයතන ආයතන බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මොකද මේක කතා කරද්දී මේක කොළඹ තියෙන සුගද්දාස ක්‍රීඩාංගනයේ විතරක් සීමා විශ්දයක් විදිහට පේනවා විශේෂයෙන්ම 1982 දී වීඒ සුගද්දාස ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමයි විසින් තමයි ආරම්භ කරේ වර්තමානයේදී බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමා ඇති කිරීම එවන් කළමනාකරණය නඩත්තු කිරීම සුරකීම සංවර්ධනය කිරීමට අමතරව ක්‍රීඩාංගනයේ විනෝදාත්මක පහසුකම් වැඩි දියුණු කිරීම එවැගේම එම පහසුකම් රටේ ක්‍රීඩා අභිවෘද්ධිය සඳහා ලබා දීම ඒ සඳහා 19 දෙනෙක් යුතු මණ්ඩල සමාජික මණ්ඩලයකින් ගන්න තීන්දුවන් අනුව ගාස්තු සහ කොන්දේසි නියම කිරීම සිද්ධ වෙනවා. ඇත්තටම මේ මේ මණ්ඩල වලින් අද මේ කටයුතු කරනට යහපාලන ආණ්ඩුව යටතේ පෞගේ කාලේ අපි මතකයි 2012 වෙනි කනිෂ්ඨ ආසියානු මල්ල ක්‍රීඩා තරගයේ ඉලක්ක කරගෙන රුපියල් මිලියන 113ක් වීදම් කළා මේ සුගතස් ක්‍රීඩාංගනේ දවනපතේ අලුත් වැඩිය කරා. හැබැයි ඒක අලුත් වැඩිය කරාට කැඩලා පළුදු වෙලා විනාශ වුණා. ඒ මුදල් ඒ වීදම් වෙච්ච වීකරපු වීදම ගැන කිසිම පරීක්ෂණයක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම ඒකෙදී මේ කොන්ත්‍රාත්තුක තෝරා ගැනීමේ තොරතුරු පදනම ගැන ගැටළු මතුවුණා. ඒ වගේ අතයට ගනුදෙනු ගැන කරුණු කන්න වාර්තා වුණා. ඒ වගේම මේකේ ජර්මානු සමාගමක් කියලා කිව්වට ජර්මානු සමාජිකමක දේශීය නියෝජිත තමයි මේක ඉදිකින කඩේදී කළා තිබුණේ ඒ වගේ තත්ත්වයක් එදා ඇති වුණා. හැබැයි ඒ තත්ත්වය තියෙද්දි ඒවට උත්තර නොදී තමයි අද ඒ එදා රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ හිටපු ක්‍රීඩා අමාත්‍යතුමා හොරුවල්ලන්න කතා කරා. එතුමන්ලාට මතක් කරලා දෙන්න ඕනේ මේ එදා සිද්ධ වෙච්ච දේවල් වලට උත්තර නොදී තමයි අද සිද්ධ වෙන දේවල් ගැන කතා කරන්න උත්සාහ කරන්නේ. හැබැයි අපි එදා පරීක්ෂණ පෞගිය කාලේ නොකරනාට අපි අද වර්තමාන මැති අමුතු සම්බන්ධව පරීක්ෂණ පවත්වනවා කියන එක අදාළ නීතිමය කටයුතු කරනවා කියන එක මතක් කරලා දෙන්න ඕනේ. ඊළඟට ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන BTVම බලතල කාර්යයන් කාර්යයන් ආනුසංගික කරුණු කාරණා සහ විධිවිධාන සැලසුම සම්බන්ධයෙන් කෙටුම් බත්ත තමයි ඉදිරිපත් වෙන්නේ. 1974 දී මේ ආයතන මොරටුව අඟුලාන ප්‍රදේශයේ ගමනාගමන මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් විදිහට පවත්වාගෙන ඇවිල්ලා ඒක 2007 වෙනකොට අමාත්‍යංශයට පවරගෙන ඊළඟ 2010-2015 වෙනකොට යෞවන කටයුතු නිපුණතා අමාත්‍යංශයට පවරගෙන තිබුණා. මේ ආයතනය ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වශයෙන් පාර්ලිමේන්තුවේ 52 සම්මත කරන නෛතික පසුබිම ලබා දීම තමයි මේකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ජර්මානු කාර්මික ආයතනය දැනට පවතින සංකලයකන අනුව අපේ රටේ ලක්ෂ 3ක පමණ දරුවන් ප්‍රමාණයක් පාසල් අධ්‍යයනය සඳහා වසරකට පළමු ශ්‍රේණියටවත් වෙනවා. මින් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් අධ්‍යාපනය සඳහා යොමු වන්නේ ලක්ෂ 2ක් හෝ ඊට මදකට වැඩි ප්‍රමාණයක්. මින් දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල ඇතුළත් වීම සඳහා 35,000 පමණ හැකියාව ප්‍රමාණයකට හැකියාව ලැබෙන අතර ඉතිරි ප්‍රමාණය රැකියා අවස්ථා සොයාගෙන සමාජය සැරිසරනවා. මේ අය සඳහා ප්‍රමාණවත් රැකියා තියෙනවාද කියලා ඇහුවොත් මේක මේ රැකියා ප්‍රමාණය තියෙනවා. හැබැයි මොවුන්ට අවශ්‍ය තරම් හැකියාවන් රැකියා සඳහා අප රට තුළ තිබෙන නමුත් තරුණ පිරිසට ඒ සඳහා නිසි මගවීමක් සමාජය දකින්න ලැබෙන්නේ නැහැ. උසස් අධ්‍යාපන හා විශ්වවිද්‍යාල තම සේවා ගිලියන අප රටේ තරුණ පරපුරවල වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනයක යොමු කරවා ගැනීමට හැකිනම් ලෝකයේ පිහිටි තවත් ජර්මනියක් ජපානයක් බවට අප රට පත් කර හැකි කියන විශ්වාසයෙන් යුතුව අපි කටයුතු කරනවා. වසර 50ක පමණ ඉහළ අතීතයේ
තව විනාඩියක් තිබෙනවා.
අපේ රටේ වෘත්තීය ශේෂය තුළ හැකියාව වර්ධනය කරපු විශාල සේවාවක් ජර්මන් නාගරයන්ට පිටවලා තිබුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ පෞගේ කාලෙත් තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔබනගවන්නට විවිධ බලකා නිර්මාණය වුණා. ඒකෙදි විශේෂ නිර්මාණ නිල් බලකාය මේ හරහා යම් යම් සංවර්ධන කටයුතු සිද්ධ වුණා. ඇත්තටම මම මතක් කරන්න ඕනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ නිල් බලකාය සභාපතිවරයා වශයෙන් කටයුතු කරා. ඒ වගේම ඒ කාලේ සමස්ත රටේ නිල් බලකායේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර හිටපු ජනාධිපතිතුමාගේ පුත්‍රයා. ඒ වගේම ඒ කාලේ අනුරාධපුරයට ආවම එතුමන්ලාගේ දීපු පුහුණුවීම් ඒ කාලේ ලබා දුන් පුහුණු වැඩසටහන් අපි දැකලා තියෙනවා. ඒ කාලේ එයා ලංකාවේ තරුණියන්ට වෘත්තීය පුහුණු ලබා දුන්නා වගේම අනුරාධපුරයේ තාමත් ඒ වගේ කඩු සිද්ධ වුණා. ඉතින් ඒවට සමගාමීව තමයි ඒ පෞගේ කාලේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු සභාපතිවරු රුසියානු කාන්තාවන් හෝටල් වලට එක්කගෙන ගිහින් හෝටල් වලදී කරපු යම් යම් සිද්ධීන් තුළ තමයි සංචාර ව්‍යාපාරය වැඩෙන්න පටන් ගත්තේ.
දැන් අවසන්
අපි විශ්වාස කරනවා මේ තත්ත්වය ඇති නොවි මේ රටේ සංවර්ධනය එක්කම තොන්න පරම්පරාවට හොඳ අධ්‍යාපන වෘද්ධියම පුහුණු වීමේ හැකියාවක් මේ පනතුල ලබා දෙන හැකි කියලා විශ්වාසන ස්තුති.
බොහොම ස්තුති. ගරු කනකෙහෙරත් මන්ත්‍රීතුමා.
ගරු මුලාසන අරුද්ද මන්ත්‍රීතුමනි, අද ඉතාමත් වැදගත් පනත් කෙටුම්පත් දෙකක් විවාදගෙන අවස්ථාවේ
විනාඩි 8යි තිබෙන්නේ, කාලය ටික අඩු වෙලා තිබෙනවා.
විනාඩි ගොඩක් තිබුණා. නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීමාගෙත් එතන විනාඩි 7ක් තියෙනවා.
විනාඩි 5ක් ඉතුරු, එතනම විනාඩි 5ක් ඉතුරුයි. හොඳක් කරගෙන යන ඒ කාලෙත් නැති වෙනවා. කරගෙන එයාගේ විනාඩි 5ක් තිබෙනවා.
හරි. අද ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයත් ඒ වගේම සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ අධිකාරිය පනත් කෙටුම්පත් අද ඉදිරිපත් කරන අවස්ථාව. ඉතින් මම හිතන්නේ මේ 52ම ඉතාමත් වැදගත් 52ක් හැටියට මා දකින්නේ. විශේෂයෙන්ම තරුණයන් හැටියට ක්‍රීඩකයන් සහ තරුණයන් වෙනුවෙන් තමයි අද මේ දවසේ මේ පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කරන්නේ. අද ඒ වගේම ඉතාමත් වැදගත් දවසක්. ඒක තමයි මේ රටේ මේ වර්ෂයේ උසස් පෙළට අද ප්‍රථම වතාවට ප්‍රථම දිනය තමයි අද උසස් පෙළට ඒ ඉඳගන්න දරුවන් අද විභාගය ආරම්භ කරන්නේ නිසා ඒ දරුවන්ට අපේ උණුසුම් සුබපැතුම් මේ අවස්ථාවේදී පිරිනමන්න කැමතියි. ඉතින් විශේෂයෙන්ම මේ වෘත්තීය පුහුණුව පිළිබඳව අපි කතා කරද්දී මම හිතන්නේ අපි අපේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව හොඳ ආකාරයෙන් හඳුනාගත යුතුයි. අද මේ අවස්ථාවේ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ස්ථානයේ නැහැ. නමුත් මම හිතනවා ඒ දැනුමත් ඇතුව තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ මේ අමාත්‍යාංශයේ පමණක් නෙමෙයි, නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණුව අමාත්‍යාංශයේ පමණක් නෙමෙයි, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත් ඇතුළු ඒ අනුබද්ධ අමාත්‍යාංශය තුළ සම්බන්ධීකරණයක් තුළින් තමයි මම හිතන්නේ නිපුණතාවය සංවර්ධනය කිරීමට හැකියාවක් තියෙන්නේ. අපි උදාහරණයක් දිහා බැලුවහම සාමාන්‍ය පෙළ විභාගයට සාමාන්‍යයෙන් 475,000 පමණ දරුවන් සෑම වර්ෂයකදීම විභාගයට පෙනී සිටිනවා. ඉතින් ඒ තුළින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ගන්නේ 192,000ක් එමත් නැත්නම් 140%ක් පමණ ප්‍රමාණයක්. ඉතින් ඒ සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ සුදුසුකම් ලබා ගන්න ශිෂ්‍යාවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒ විභාගයට පෙනී ඉන්නවා 250,000ක් පමණ. නමුත් ඒ අතරින් විශ්වවිද්‍යාලය යන්න එහෙමත් නැත්නම් අවම සුදුසුකම් ලබා ගන්නේ 58%ක්. ඒකෙනුත් විශ්වවිද්‍යාලය යන්න අවස්ථාව ලැබෙන්නේ 16%ක් පමණ ප්‍රමාණයක්. ඒ නිසා 250,000ක් පමණ සාමාන්‍යයෙන් 250,000ක් 270,000ක් පමණ ප්‍රමාණයක් උසස් අධ්‍යාපන උසස් පෙළ විභාගයට පෙනී සිටියත් ඉන් අතරින් 25,000ක් එමත් නැත්නම් ඊටත් අඩා අඩු ප්‍රමාණයකට තමයි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලය යන්න වරම් අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මේ ප්‍රමාණයත් එක්ක බැලුවාම 230,000ක ඉඳලා 250,000ක් දක්වා දරුවන් අපේ රටේ උසස් පෙළ විභාගයෙන් පස්සේ යම්කිසි ප්‍රදේශයේ තියෙන රැකියාවල් වලට යොමු වෙනවා, එහෙමත් නැත්නම් ස්වයන් රැකියාවන්, එහෙමත් නැත්නම් වෘත්තීය පුහුණුවල් වලට යොමු වෙනවා, එහෙමත් නැත්නම් නිකම්ම ඉන්න තරුණයන් බවට පත් වෙනවා. ඒ නිසා මේ රජයේ තියෙන වගකීම තමයි මේ තරුණයන් වෘත්තීය පුහුණුවට යොමු කිරීම. මම හිතනවා වෘත්තීය පුහුණුව අත වශයෙන්ම අපේ රටේ මේ මානව සම්පත් දියුණු කිරීම තුළින් මේ කලාපයේ අපි ආර්ථික වශයෙන්ුත් ඉතාමත් ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලයේ අපි විශ්වවිද්‍යාලයේ නොයන මේ දරුවන් සඳහා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ රජයේ අපේ දළ සලහපෙරුම ගරු අමාත්‍යතුමා ඉන්න කාල වකවානුවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒ වැඩසටහන තමයි මේ කලා අංශය වාණිජ අංශයෙන් ඒ පාඨමාලාවල් හදාරන්න විශ්වවිද්‍යාලයට යන ප්‍රමාණය 55%ක් පමණ වෙනවා. මේ ප්‍රමාණය අපි අඩු කරලා තාක්ෂණ වේදය හඳුන්වා දීම තුළින් බලාපොරොත්තු වෙන්නේ වැඩි පිරිසක් මේ රටේ පමණක් නැමේ මේ ලෝකයේ ඉන්න රැකියා වෙළඳපොළට යන්න පුළුවන් ආකාරයෙන් ශිෂ්‍යාවන් පිරිසක් ගොඩනගන්න. ඒ නිසා තමයි උසස් පෙළ සඳහා තාක්ෂණ වේදය ඇති කරලා මේ පාසල්වල වැඩසටහන ක්‍රියාත්මක කරේ. ඉතින් මේ තුළින් එක පැත්තකින් අපි උසස් පෙළ හොඳින් සමත් වෙලා විශ්වවිද්‍යාලය යන්නත්, ඊළඟට දෙවනුව අර බීටෙක් කියන විද්‍යා ආයතනයට විශ්වවිද්‍යාල ආයතනයට යන්න යුනිවර්සිටි කොලෙජ් එකට යන්න අවස්ථාව ලබා දෙන්න, ඊළඟට උසස් ඩිප්ලෝමාව ලබා ගන්න, ඊළඟට ඩිප්ලෝමාව ලබා ගන්න, එමත් නැත්නම් සහතිකයක් ලබා ගැනීමේ වැඩසටහන තමයි එදා ආරම්භ කරේ. ඉතින් අපි හිතනවා මේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරයි කියලා. විශේෂයෙන්ම අපි මානව සම්පත් දර්ශකයේ අපි දැනටමත් ඉදිරියෙන් ඉන්නවා. නමුත් මේ වෘත්තීය පුහුණුවත් ලබා දීලා අපි පුහුණු ශ්‍රමිකයන් වැඩි පිරිසක් අපේ රටේ ඒ ඇති කරොත් අපිට ඉදිරියේදී මේ රටේ පමණක් නෙමෙයි විදේශ රටවල්වලත් මීටත් වඩා වැඩි විදේශ මිනිමයක් අපේ රටට ගේන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අද මේ වැඩසටහන් ස්වාභාවික මරණයකට පත්වෙමින් තියෙන්නේ. සමහරක් වෙලාවට අර යුනිවර්සිටි කොලෙජ් ඇති කරා, ඒ වගේම විශ්වවිද්‍යාල විද්‍යායතන ඇති කරා, යාපනයේ කුලියාපිටිය මාතර බටංගල සහ රත්මලානේ. නමුත් ඒවා අක්‍රිය වෙමින් පවතින්නේ. අපි හිතනවා ඉදිරියේදී මේ අමාත්‍යාංශයේ මගින් ඒවත් තව සක්‍රියව කරලා ඒ සඳහා වැඩි දරුවන් පිරිසක් ඒ සඳහා බඳව ගන්න කටයුතු කරොත් ඉතාමත් වැදගත් කියලා. ඉතින් විශේෂයෙන්ම අද මේ පනත ඉදිරිපත් කරන ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය මේ රටේ මම හිතන්නේ තියෙන ඉතාමත් වැදගත් සම්පතක්, අපේ තරුණයන්ට තියෙන සම්පතක් හැටියට තමයි අපි දකින්නේ. අපි දන්නවා විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ඇතුළු ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයා මම හිතන්නේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එහෙන් 40%ක් පමණ මේ ජර්මන් කාර්මික විද්‍යාලයේ සුදුසුකම් ලබලා ඉන් පසුව ඒ රටට ගිහිල්ලා කටයුතු කරන අය. නිසා ඒ තුළින් අපේ රටට විදේශ විනිමය ගලාගෙන එනවා. ඉතින් අපි හිතනවා මේ සඳහා මේ ඩිප්ලෝමාධාරීන් බවට පත්කිරීම සඳහා පසුගිය කාලේ විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරා. මේ ඩිප්ලෝමාධාරීන් වැඩි පිරිසක් අපි දැන් තියෙන ප්‍රමාණය මම හිතන්නේ වර්ෂයකට 300ක් වමන ශිෂ්‍යයන් තමයි බඳවගන්නේ. ඒ ප්‍රමාණය වැඩි කරොත් එහෙම වැඩි කරලා අපිට තවත් දරුවන්ට අවස්ථාවක් ලබා දුන්නොත් වැඩි ප්‍රමාණයක් විදේශගත වේ, එහෙමත් නැත්නම් අපේ රටෙත් ඕනතරම් රැකියා මේ සඳහා තියෙනවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා අමාත්‍යතුමන්ලගෙන් මේ සඳහා වැඩි පිරිසක් බඳව ගන්න කටයුතු කරන්න. දැන් කිල්නොච්චි අපි පසුගිය කාලේ 2013 මම හිතන්නේ මුල්ගල තිබ්බ කිල්නොච්චියේ ඒ ආයතනය අද වෙද්දී විවුර්ත කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. විවුර්ත කළා ඒ ශිෂ්‍යයන් ඒ ප්‍රදේශයේ බඳව ගන්නවා වගේම වෙනත් ප්‍රදේශවලත් මේ ආකාරයේ ජර්මන් මේ මේ ඉතාමත් වැදගත් එමත් නැත්නම් මේක ක්වොලිටි එක තියෙන මේක ඉතාමත් ප්‍රසිද්ධියක් තියෙන ආයතනයක් ඒ නිසා වෙනත් ප්‍රදේශවලත් මේ ආකාරයේ ආරම්භ කරන්න පුළුවන් නම් වැඩි ශිෂ්‍යයන් ප්‍රමාණයක් බඳව ගන්න පුළුවන් නම් අපේ අර මේ තරුණ පිරිස වෘත්තිය පුහුණුවට යොමු වන පිරිස සඳහා අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ තුලින් හරි ආකාරව මේ රටේ වගේම ලෝකයේ අනෙත් රටවල්වල රැකියා වෙළඳපොළට අපි යොමු කරන්න මේ පුහුණු ශ්‍රමිකයන් අපිට හැකියාවක් ලැබෙනවා. මොකද අද වෙනකොට අර ඩුබායි එහෙමත් නැත්නම් සෞදි ඒ පැත්තට යන අපගේ කාන්තාවන් වෙනුවට මේ පුහුණු ශ්‍රමිකයන් යැවීම ඉතාමත් වැදගත්. ඒ වගේම අද අපේ දල සලහප්පෙරුම හිටපු අමාත්‍යතුමා යෝජනා කරා මේ ජර්මානු මේ කාර්මික පාසල සඳහා මේ ජර්මානු භාෂාව උගන්වන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ පාසලෙන් ඉගෙන ගන්න දරුවන් සමහරක් වෙලාවට ගමේ ඉඳලා ඇවිල්ලා ඉංග්‍රීසි දැනුම ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා සමහරක් අවස්ථාවන් වලදී ඕස්ට්‍රේලියාව වැනි රටවල් වලට යන්න හැකියාවක් නැති වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවත් මේ සඳහා මේ ප්‍රගුණ කිරීම සඳහා මේගොල්ලන්ට ඉගන්වන නම් ඒකත් ඉතාමත් වැදගත් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම ඉදිරියේදී අපේ ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මගින් වැඩි දරුවන් ප්‍රමාණයකට මේ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් ඒ වගේම අද ඊළඟ තාන්නේ තමයි අද සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ අධිකාරිය පිළිබඳ පනත. ඉතින් අපි විශේෂයෙන්ම සුගතදාස ක්‍රීඩාංගණය දියුණු කිරීම ඉතාමත් වැදගත්. ඒ සඳහා ඒ අවශ්‍ය කරන පනත් කෙටුම්පත මගින් එය හරියාකාරව කළමනාකරණය කරලා ක්‍රියාත්මක කරොත් මම හිතන්නේ ඒක අපිට ජාතික වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා. නමුත් මෙහි සමහරක් අවස්ථාවලදී නොයෙකුත් ගැටලු ඇති වෙන තත්ත්වයන් තියෙනවා. සමහරක් වෙලාවට ජාත්‍යන්තර ක්‍රීඩා පවා මේ ස්ථානයේ පවත්වන්න අවස්ථාවක් නැහැ, හැකියාවක් නැහැ. සමහරක් වෙලාවට මේ විශේෂයෙන්ම ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙනත් කටයුතු වලට සමහරක් වෙලාවට ලබා දීලා තියෙනවා. ඉතින් පසුගිය කාලේ ජාත්‍යන්තර ක්‍රීඩාවක් පැවැත්වීම සඳහා සුගතදාස ක්‍රීඩාංගණය ලබා ගන්න ගියාපුවම ඒකේ අවස්ථාවක් ලැබුණේ නැහැ. විභාගයක් තියෙනවා, එහෙමත් නැත්නම් වෙනත් ගැටලුවක් තියෙන නිසා ඒ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ ක්‍රීඩාව වෙනත් පෞද්ගලික ආයතනයක පවත්වන්න උනේ. ඒ නිසා ඒ තුලින් මම හිතන්නේ ලක්ෂ 6ක 8ක පමණ මුදලක් ඒ සඳහා වැය කරන්න සිදු වුණා. ඒ නිසා අපි මේ ජාතික ක්‍රීඩාව වෙනුවෙන්, ජාතික ක්‍රීඩාවන් වෙනුවෙන්, අපේ රටේ තියෙන ක්‍රීඩාවන් වෙනුවෙන් මේ සුගතදාස ක්‍රීඩාංගණය ලබා දෙද්දී ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න කියලත් මේ අවස්ථාවේ අපේ ඒ අමාත්‍යතුමා ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා. ඉතින් එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපි පසුගිය කාලේ ඒ යෝජනා කළා කෑගල්ල ක්‍රීඩා සංකීර්ණය අද ඉදිවීමෙන් පවත්වනවා. ඒක ඉතාමත් වැදගත්. අපි පසුගිය කාලේ ඔය ඒ සඳහා ඇත්තරම් පිහිනුම් තටාකයක සැලසුමක් තිබ්බේ නැහැ. නමුත් ඊට පස්සේ අපි ගිහිල්ලා ඒ යෝජනා කරලා අපේ ප්‍රදේශයට පිහිනුම් තටාකයක් නැති අපේ දරුවන්ට නැහැ නිසා විශේෂයෙන්ම ඒ ක්‍රීඩාංගණය සඳහා පිහිනුම් තටාකයක් අවශ්‍යතාවය හඳුනා දුන්නා. අපි ඒ ඉංජිනේරුවන්ට කතා කළා, ඒ අවශ්‍ය කරන ඉඩම් ටික හොයලා දීලා කටයුතු කරපු නිසා අද මම හිතන්නේ මේ ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකයකුත් ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රීඩා සංකීර්ණයේ ඉතාමත් කඩිනමින් සංවර්ධනය කරලා ඒ කෑගල්ල දිස්ත්‍රික්කයට ලබා දෙන්න කියලා ඉල්ලීම කරමින් විශේෂයෙන්ම අවසන් කරන්න තරුණයන් වෙනුවෙන් මේ ජර්මානු කාර්මික විද්‍යාලය දියුණුවෙන් දියුණුවට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින්.
Thank you very much. Thank you.